මුලාසන ඔබන ගරු මන්ත්‍රීතුමනි, අනේ අර අපේ අර මන්ත්‍රීතුමා ඊයේ පෙරේද අපේ එතුමාගිලා ගන්න ඒ දිස්ත්‍රික්කයේ රැස්වීමක් තියෙන කොටත් අර එතුමාලාගේ දිස්ත්‍රික්කයේ නායකතුමා මං හිතන්නේ මතක් කරා. ඒ දිස්ත්‍රික්කයේ කට්ටියට මොකක්ද අර සත්තු ජාතියෙක්ගේ නමක් කියලා කතා කරනවා කියන්නේ 38ට අපේ කාලේ වී තිබුණලු. 38ට වී කිලෝ එක තියෙනකොට ඒකේ පිරිවැය කීයද කියලා ඔබතුමාට ගණන් හදා ගන්න පුළුවන්ද? ඒ නිසා පුත්තලමේ ඉන්නේ මුගක් පරිණාමයේ නොවිච්ච මිනිස්සු. පුත්තලමෙන් මෙරටේ ජනවාස ආරම්භුණලු, ශ්‍රී ලංකාවේ ජාතිය ආරම්භුනේ පුත්තලමෙන් කියලා කියනවා. හැබැයි පුත්තලමෙන් පටන් අරගෙන තම්බපන්ණියෙන් පටන් අරගෙන ලංකාව ඇතුළේ ව්‍යාප්ත වෙච්ච මිනිස්සු පරිණාමයේ වුණා. අපි වඳුරගෙන් පටන් අරගෙන පරිණාමයේ වෙච්ච මිනිස්සු තමයි ඉන්නේ. ඒ වගේ පුත්තලමෙන් තම්බපන්ණියෙන් ආපු මිනිස්සු පරිණාමයේ වෙලා තමයි මෙතන. හැබැයි තවමත් පුත්තලමේ පරිණාමයේ නොවිච්ච මිනිස්සු ටිකක් ඉන්නකේ ප්‍රශ්නේ තමයි මේ ආණ්ඩුවේ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා අද දවසේ මේ බදු 50 කීපයක් සංශෝධනය කරන මොහොතේ ඒ ගැන කතා කරනකොට මේ බදු සම්බන්ධව අපි අද විශේෂයෙන්ම කතා කළ යුතු බදු සම්බන්ධ කාරණේ තමයි අපේ රට අද තියෙන ඩොලර් ප්‍රශ්නේ. ඒතකොට ඩොලර් අපිට ගේන්න නම් මේ රටේ මේ මොහොතේ අපි අපනයන දිරිමත් කළ යුතු. ඒතකොට අපනයන දිරිමත් කළ යුතු රටේ IMF එක කිව්වා නැත්නම් වෙන මොකක් හරි එකෙන් කිව්වා කියලා අපනයන මත ගහන බදු ප්‍රමාණය වැඩි කළොත් අපේ රටේ අපනයන ප්‍රමාණය වලට වෙන දේ මොකද්ද කියන එක අපිට කල්පනා කරලා බලන්න වෙනවා. ඉතින් මේ තමයි අපේ රටේ තාමත් ප්‍රශ්නේ හඳුනගෙනද මේ කටයුතු කරන්න කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ වගේම අපේ මහින්ද අමරවීර මැතිතුමා, අපේ කෘෂිකර්මාන්තේ බාර ඉන්න ඇමතිතුමා, අනේ හැමදෑම එතුමා ඇමතිතුමා. එතුමා 19 17 වෙනකොටත් අත උස්සනවා, 18 වෙනකොටත් අත උස්සනවා, 19ටත් අත උස්සනවා, 20ටත් උස්සනවා, 22ටත් අත උස්සනවා. එතුමාට කොයි පැත්තෙන් හරි කමන්නේ නැහැ. දැන් එතුමා කතා කරපු කාරණේ තමයි අපි කිව්වලු විපක්ෂයේ ඉඳගෙන බදු අඩු කර කප්පාදු කරපු එක අපි බැන්නලු. ඒ හින්දලු දැන් අද බදු වැඩි කරේ. අපි කියපු දේ එදා ඇහුවනම් මේ රටේ බිලියන ගාණක් රටේ සම්පත් සල්ලි බදු මුදල් ටික අපිට අහිමි වෙන්නේ නැහැ. අපි වක්කුමුර එතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා ඒ කාරණේ අවබෝධයෙන් ඇති කතා කරා. හැබැයි අර සියලුම පව් හොදන්න මේ රටේ වගකීමක් ඇති ඇමතිවරේ කතා කිරීම පිළිබඳ අපි එතුමාට අපේ ශෝකේ නැත්තම් අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. එතකොට අලුත් රජයක් ආපුව එතුමා අනිත් පැත්තෙන් අහනවා අලුත් රජයක් ආපුවාම මේ ඩොලර් මේ රටට එයිද කියලා. හැබැයි එහෙම කියන ගමන් එතුමලා කියනවා විපක්ෂයට විපක්ෂය චෝදනා කරනවලු විපක්ෂය කියනවලු ඩොලර් එවන්න එපා කියලා විදේශ ශ්‍රමිකයින්ට. එතකොට එහෙම කියන එක ඇත්තක් නා. එතකොට ඩොලර් එතකොට අලුත් ආණ්ඩුවක් ආවොත් මේක වෙන්නේ නැද්ද? මේ අලුතෙන් සල්ලි එන්නේ නැද්ද? එතකොට අද ජාත්‍යන්තරයේයි අපි මේ නිරන්තරයෙන් මතක් කරන්නේ ජනමතයේ සහිත ආණ්ඩුවක් ශ්‍රී ලංකාව තුල නිර්මාණය කරන්න කියලා නිතරම කියන්නේ ඇයි? අලුත් ආණ්ඩුවක් තුල ආපුවම ජාත්‍යන්තරේ අපිට උදව් කරන්න බැඳිලා ඉන්නවා කියන කාරණේ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරටේ හොරකම දූෂණය වංචාව මෙරටෙන් තුරන් වුණාම ඒකට උදව් කරන්න නැත්නම් විදේශගත ශ්‍රමිකයින් අපේ රට සල්ලිවන්න බැඳිලා ඉන්නවා කියන කාරණේ තුල තමයි මෙරටේ අලුත් ජනමතයක් සහිත ආණ්ඩුව අද රටේ ජනමතේ කොහෙටද තියෙන කියන එක උරගා බලන්න අවශ්‍යතාවයක් ඉල්ලා සිටින. ඒකෙන් මැතිවරණ වලින් පලා යන්න පැනලා යන්න කටයුතු කරන වෙනුවට ඔබතුමාලා මහ ලොකු වැඩොණා ඔබතුමාලා මේ කාල සීමාව තුල වැඩ කරලා තියෙනවනම් ඇයි මැතිවරණට බය හැංගෙන්නේ? සම මැතිවරණයක් දෙන්න. දැන් අද වෙනකොට මාර්තු මාසේ 20 වෙනකොට පළාත් පාලන මැතිවරණේ පවත්විය යුතු තියෙනවා. ඒක තියන්න අද කොහෙත්ම සූදානම් නැහැ සීමා නිර්ණ කටයුතු කියන සීමා නිර්ණය ගැනලා අලුත්ෙන් පළාත් පාලන මන්ත්‍රීවරු අඩු කරන්න කියලා කතා කරනවා. ඒ නිසා පළාත් පාලන මන්ත්‍රීවරු අඩු කරන්න ඕන නම් අද අපේ වීදම් වැඩි කියලා අපි පිළිගන්නවා. යම් කිසි ප්‍රශ්න ගණනාවක් මේ අලුත් පළාත් පාලන පනත ඇවිල්ලා තියෙනවා තමයි. හැබැයි ඒව අඩු කරන්න ඕන නම් අපිට ලේසියෙන් යන්න පුළුවන් 87 ගෙන පළාත් පාලන පනතට. ඒක ඒ හරහා කටයුතු කරා නම් අපේ රටේ මන්ත්‍රීවරු ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම මේ අලුත් පනත ආපු තැන ඉඳලා ප්‍රාච්‍ය සභාව වල හැම අයවැයේ ඉඳලා ප්‍රශ්න අර්බුද හැම එකෙන් එකකට හැම වසර අවසාන වෙනකොටම ප්‍රාච්‍ය සභාව ඇතුලේ අර්බුද. ඒ නිසා පරණ පළාත් පාලන පනත තුල ගෙනල්ලා එකම කාරණේ ඒක තුල තියෙන්නේ ප්‍රශ්නයක් තිබුණේ වියදම වැඩි කියන එක. හැබැයි වියදම පාලනය කරගන්නත් මේ රටේ ඕන තරම් නීති ක්‍රියාත්මක වෙනවා. පෝස්ටරේ අලවන එක නීති විරෝධී, පෝස්ටරේ ප්‍රවාහනය කරන එක නීති විරෝධී. හැබැයි පෝස්ටරේ ප්‍රින්ට් කරන එක නීති විරෝධී නෑ මේ රටේ. එසා ප්‍රශ්නේ හරියට අවබෝධ කරගෙන අපේ රටේ කටයුතු කරනවා නම් මේ වීදන් ටික අප්පාදු කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම කෘෂිකර්ම ඇමතිවරයා අද කතා කරලා කියන්නේ දැන් කිව්වේ පොඩ්ඩකට ඉස්සලා කියපු කතාව තමයි. එතුමා කියනවා TSP නැතුව නැත්තම් මඩපොහොර නැතුව මඩපොහොර ඕන කරන්නේ මේ රටේ දිස්ත්‍රික්ක කීපයකට විතරයි. අපේ අනිත් තැන් වලට අවශ්‍ය නැහැ කියලා. මොන මේ කෘෂිකර්මාන්තයට යන කලතසාව මොකද්ද කියලා එතනින්ම හිතාගත්තා. කෘෂිකර්මාන්තේ බාරව ඉන්න ඇමතිවරයා පොස්පේට් තියෙනවා තමයි යම් කිසි ප්‍රමාණයක් භූමිය. හැබැයි ඒක තිබුණට ගහ ගොයම් ගහ පඳුරු ගහලා වර්ධනය වෙලක් සහ ගහ ශක්තිමත්ව වැඩෙන්නේ ඒ TSP ටික මඩපොහොර ටික ලැබුණොත් විතරයි. බණ්ඩිපොහොර ගැන කතා කරන ගිය අවුරුදු ගානකට පස්සෙලු බණ්ඩිපොහොර ටික ලබා දෙන්නේ. හැබැයි ගිය සැරේ අනිත් මහින්ද මහත්තයා අලුත්ගමගේ මැතිතුමා කිව්වා අර අලුත් මොකද කණි
කාබනික බණ්ඩිපෝරක් ගෙනවා කියලා ඔය ගෙනාවෙත් ඒකම තමයි. ඒ ගෙනල්ලා ඒ සැරෙත් බෙදුවා බණ්ඩිපෝර. බණ්ඩිපෝර අඩුවක් තිබුණ නැහැ. බණ්ඩිපෝර දෙන්න කලින් ගහ ශක්තිමත්ව හැදුන්නේ නැත්නම් කරල හැදලා වැඩක් නැහැ. කරල් ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා කුෂිකර්මාන්තේ සම්බන්ධ වෙන්න ඇමතිවරයාගේ තත්වය අපිට බොහොම පැහැදිලිව පේනවා. ඒ නිසා අනිත් පැත්තෙන් අපි වක්කුඹුර මැතිතුමා චෝදනා කරපු කාරණාත් තමයි එතුමා කියපු බොහෝ දේවල් වලට එකඟ වෙනවා වගේම එතුමා චෝදනා කරපු කර පාරවල් අපි අහනවලු පාරවල් හදන්නේ කන්නද කියලා. අපි මොයිවලාවකට පාරවල් හදන එක ගැන අපේ විවේචනයක් නැහැ. පාරවල් හැදෙන්න ඕනේ. හැබැයි පාර හැදෙන්න කලින් අද අපේ කුෂිකර්මාන්තයට අවශ්‍ය කරන පොහොර ටික එනවද? අද අක්කරයකට සමහරට ගොඩ කුඹුරු වලට දෙන්නේ අක්කරේ කිලෝ 8යි. ඒක ගහන්න දැන් අද ගොවියෝ මොන විදියෙන්ද ගහන්නේ කියන ප්‍රශ්නේ. ඒවට වැලි කලවම් කරනවද? නැත්නම් වෙන මොන විදියෙන්ද ගහන්නේ කියන තැනට ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා මේ පොහොර දෙන ප්‍රමාණය වැඩි කරන්න කටයුතු කරලා තියෙනවද? එහෙම කිසිදු වියක් නැතුව සැලැස්මක් ඇතුව කටයුතු කරන බවක් අපිට බොහොම පැහැදිලිව පේන්නේ. ඒ නිසා පාරවල් හදන්න ඒ වීදම් කරන්නේ මේ රටේ ඩොලර ටික. ඒ නිසා ඒ ඩොලර ටික පාවිච්චි කරලා අපිට ගේන්න පුළුවන් නම් පොහොර ටික අපේ රටේ එක ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්. ඩොලර නැහැ කියලා කියන ගම ගොවියගේ නිෂ්පාදනයට මිලක් සීග්‍රයෙන් ලැබෙනමින් තමයි අනිත් බාණ්ඩ ඔක්කොම මිල ඉහළ යනකොට කට පියාගෙන ඉන්න ආණ්ඩුවේ සියෝ නියෝජිතයෝ නැත්නම් ඇමති දූර ලබන ණය දැන් අද ගොවියගේ වීටික එනකොට විතරක් මේ තිබිච්ච ණය ඉන්දියන් ණය අරුම්දලින් ණය වලින් අර ලැබිච්ච ටික අරගෙන අද මේ රටේ ගොවියගේ වීටික වෙනුවට හාල් ටික ගෙනල්ලා ඒ වෙනුවට වී හාල් ගෙනන කටයුතු කරා වෙනුවට පොහොර ටික ගෙනල්ලා දුන්නා නම් මේකට ඩොලර් ප්‍රශ්නයක් විසඳුමක් ලැබෙනවා වගේම ගොවියගේ අර්බුදෙත් විසඳෙනවා මෙරට සාමාජික ප්‍රවාහණයකට අපිට ඉඩ කඩ දා ගන්න දුන්නා. හැබැයි එහෙම නොකර අද කටයුතු කරන්නේ දැන් අද පාරවල දාන තාර ගේන්න ගියොත් මෙරට ඩොලර් ටික නෙමෙයි දෙන්නේ. ඒ නිසා මෙරට තව ඩොලර් හිගේ තුල විසඳගත යුතු ප්‍රශ්න ගණනාවක් අපිට තියෙද්දි ඒ ප්‍රශ්න ටික විසඳ ගන්න කටයුතු කරනවා නම් මං හිතන්නේ වැදගත් වෙනවා. නැතුව මේ කතාවක් මේක තුල කතා කරලා මේ ප්‍රශ්න විසඳන්න මෙතන බොරුවට ඒ පැත්තෙන් මේ පැත්තට චෝදනා කරන වෙනුවට අද අපි ඉල්ලන්නේ මෙරට අලුතෙන්ම දැන් අපේ රටේ හැම කෙනෙක්ම වගේ බලාපොරොත්තු වෙන්නේ මේ විකෘති පාර්ලිමේන්තු වෙනුවට ඇත්ත ජනමතය සහිත පාර්ලිමේන්තු සහිත ආණ්ඩුවක් මෙරට නිර්මාණය කරන්න අවශ්‍ය කරන ජනමතයට යන්න වෙනවා. නැතුව මේ හිතුවක්කාරී විදියට මෙරට නැගෙන්නව අරගල නැත්තම් ජනතාව වෙනුවෙන් නැගිටින්නව සිල් දෙන පාලනය කරන්න කටයුතු කරගෙන මේ ගමන යන්න හම්බෙන්නේ නැහැ. එහෙම වුණොත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දැන් අර මාලදීවෙනින් තම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට රැකවරණය හම්බුනේ මෙරටෙන් පැනලා යනකොට ජනතාවගේ නැගිටීම. ඒ නිසා අදත් මං හිතන්නේ මාලදීවෙනේ කතානායකවරයා ෂේප් කරගෙන තියාගෙන ඉඳ හදන්නේ මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමන්ටත් වැඩි කාලයක් නැතුව තමන්ටත් මෙරට ජනතාව
ස්තුති මූලාසනාරුවර මන්ත්‍රීතුමනි, අද මූල්‍ය ශේෂ්ත්‍රයට අදාළව පනත් ගණනාවක් පිළිබඳව සංශෝධන ඒ හා බැදිච්චි නියෝග සාකච්ඡා කරලා මේ සභාවේ අනුමත කරගන්න වෙලාවේ වචන සුවල්පයක් ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න ලැබීම පිළිබඳව. අද අපි දකිනවා නව රජයේ විසින් ජනාධිපතිතුමා ඇතුළු මේ කැබිනට් මණ්ඩලය ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කරපු ආර්ථික සැලැස්මෙන් රට මුහුණ දීලා තිබෙන ප්‍රධානම අභ්‍යන්තර ආර්ථික කළමනාකරණ ගැටලු ටික විසඳා ගන්න ගමන්ම ජාත්‍යන්තරව මූණ දීලා තියෙන ඩොලර් ගැටලු ටිකත් විසඳා ගන්න කටයුතු කරමින් ඉන්නවා කියන එක තමයි මේ සභාවේදී අද රජය නැත්නම් ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් කරපු සියලුම කරුණු වලින් අවධාරණය කරන්න උත්සාහ කළේ. අපි අහනවා ගරු මූලාසනාරුණ්ඩ මන්ත්‍රීතුමනි, මේ ආර්ථික වැඩපිළිවෙලක් තියෙනවා නම් මේ ආර්ථික වැඩපිළිවෙලේ ප්‍රගතිය මනින නිර්ණායක වලින් මේ ආර්ථිකය ගොඩ යන මේ තිබෙන ගැටලුව කලමනාකරණය වන නිර්ණායක මොනවද තියෙන්නේ කියලා. අපි දැක්කා දැන් මේ වෙනකන් පහුගිය අප්‍රේල් මාසයේ ඉඳලා අපි ණය ගෙවන්නේ නැති රටක් බවට ප්‍රකාශයට පත් කළාට පස්සේ අපි ආසියානු නිෂ්කාසන සංගමය හරහා මේ රටවල් මේ නමයක් විතර එකතු වෙලා පිහිටවාගත්තු සංවිධානයේ ආසියානු නිෂ්කාසන සංගමයේ ඒ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳ ද්‍රව්‍ය පරිභෝජන ද්‍රව්‍ය විතරක් නෙමෙයි අන්තර්භාණ්ඩ පවා ආනයනය කිරීමේදී කෙටි කාලීන ණය පදනම මත ආනයනය කිරීමට එකඟතාවය මත පිහිටවාගෙන තිබෙන සංවිධානය තමයි ආසියානු නිෂ්කාසන සංගමය. ඒ ආසියානු නිෂ්කාසන සංගමයට පෙරේද වෙනකොට ගෙවන්න තිබුණා ඩොලර් මිලියන 1.1 ඩොලර් බිලියන 1.9 ප්‍රමාණයක්. දැන් ඒ ප්‍රමාණය ගෙවා ගන්න බැරි තත්ත්වයට අපි පත් වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ගිය සතියේ වෙන ඊයේ පෙරේද ප්‍රකාශයට පත් කළේ බංගලාදේශයේ ලංකාවේ බැංකුත් එක්ක ගනුදෙනු කරන එක පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා. එහෙම නැත්නම් ගනුදෙනු කරන්න එපා කියලා. ඒ කියන්නේ දැන් අපි මේ රටේ තමුන්නාදලා ක්‍රියාත්මක කරන ආර්ථික සැලැස්ම සාර්ථකභාවයෙන් සාර්ථකභාවයට යනවා නම් ආර්ථික ස්ථාවර වෙනවා නම් ගැටලු निराකරණය වෙනවා නම් මෙහෙම තවදුරටත් අපිට ජාත්‍යන්තර ආයතන සමග ගනුදෙනු කරන්න බැරි තත්ත්වයට පත් වෙන නිර්ණායක වළින්ද ඒ මනින්න කියන එක මම අහන්න කැමතියි. ඇයි මේ தත්ත්වයට මේ 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 ආර්ථිකයට පත් වෙන්නේ ඉඩ දුන්නේ කියන එක මම විමසන්න කැමතියි. දැන් මේ මේ ගැටලුවේදී මේකේ ප්‍රතිඵලය වෙන්නේ ක්‍රෙඩිට් එකට LC ඕපන් කරලා ආනයනය කරන කිසිම කෙනෙකුට බහණ්ඩ තවදුරටත් ආනයනය කිරීමේ හැකියාව නොමැති වෙලා අනිවාර්යයෙන්ම අපිට මුදලට ඩොලර් ගෙවීමෙන් පමණක් මිලදී ගන්න තත්ත්වයට අපේ සුළු මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ ආනයන කරුවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම තමයි තමුන්නාසලා කියන ආර්ථික ස්ථාවර වෙනවා කියලා. හැබැයි ජාත්‍යන්තර නිර්ණායක වලින් අපේ රේටින් වල තිබිච්ච CC තත්ත්වෙන් DD තත්ත්වයට පහස දාලා ප්‍රකාශයන් නිකුත් කරනවා ලෝක ආර්ථික විශ්ලේෂකයන් විසින්, ඒ රේටින් ආයතන විසින්. ඒ කියන්නේ D තත්ත්වයට පත් වුණාම මොනම ආකාරයකට ණයක් ගන්න බැරි රටක් බවට පත් වෙනවා. මේක පිළිබඳව අපි මේ බොහොම තෘප්තියෙන් හරි කියලා වුණා මේ කියන කුහක කමින් නෙමෙයි මේ කතා කරන්නේ. තමුන්නාන්සේලා කියනවා ආර්ථික ස්ථාවර වෙනවා කියලා. හැබැයි ආර්ථික ස්ථාවර වෙන්න ඕනි කරන නිර්ණායක වලින් ආර්ථික පහළ යනවා කියන සැබෑ தත්ත්වය හෙළිදරව් කරන්න ඕනි කියන දුක්මුසු බවකින් තමයි මේක අපි ප්‍රකාශයට පත් කරන්නේ. එහෙම නැත්නම් එහෙම ආර්ථිකය කඩාගෙන වැටීම පිළිබඳව අපිට කුහක සතුට ලැබීමේ, නිර්ආමිත ප්‍රීතිය ලැබීමේ අවශ්‍යතාවයක් නැහැ කියන එක සඳහන් කරන්න අවශ්‍යයි. ඒ වගේම තමයි සංචිත. දැන් ගිය මාසේ ඉවර වෙනකොට අපිට තිබිච්ච විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 100කින් පහළ ගියා. දැන් ආර්ථිකය ශක්තිමත් වෙනවලු, සංචිත පහළ යනවා, රේටින් පහළ යනවා, ආසියානු නිෂ්කාසන සංගමයේ තියෙන සමාජිකත්වයට එක කටයුතු කිරීමේ නොහැකි තත්ත්වයට පත් වෙනවා. මෙන්න විදේශ ආර්ථිකයේ නිර්මාණය වෙලා තියෙනවා.
ඔව් විනාඩි දෙක කාලයක්
ඉඳලා ඒ ළඟට දේශීය ආර්ථිකය සම්බන්ධයෙන් ගත්තාම මොකද්ද වෙලා තින්නේ? රුපියල් ප්‍රමාණය මදි වෙලා බදු පණවන එක කේන්ද්‍ර කරගනිමින් කටයුතු කරමින් ඉන්නවා. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ආර්ථිකය අද හසුරවන්නේ අන්ත දක්ෂිණාංශික ලිබරල් වාදී මේ නිදහසේ ඩොලර් ටික මේ රටේ උත්පාදනය කරන ඩොලර් ටික රටට ගේන්න ඕනේ නැහැ කියන චින්තනය පෙරදරි කරගත්තු කණ්ඩායමක් කියන එක මේ සභාවට කියන්න අවශ්‍යයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වැටුප් ලැබපු, ඒවායේ සේවය කරපු විවිධ නිලධාරී කණ්ඩායම් තමයි මේ තීන්දුව తీරන ගන්නේ. අපි මේ පාර්ලිමේන්තුවේ අන්දයන් විදිහට මේව පිළිබඳ සැලකිල්ල දක්වන්නේ නැතුව අනුමත කරන්න අපිට බෑ. මේක අපි අවධාරණය කරන ආණ්ඩු පක්ෂයට කරුණා කරලා බලන්න. 2017 දී බදු සංසදයට ගෙනාව හිටපු ආණ්ඩුව මොකද වුනේ? 2019 දී ඒ තිබිච්ච රජයේ පෙරලෙන්න බලපාපු කාරණාවලින් ඒ අතිවිශාල බදු බරක් ජනතාව 2015-19 කාලය තුළදී රටේ ජනතාවට විශාල බදු බරක් පැටවීම හේතුවක් බවට පත් වුණා. 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය හරහා අපි එපා කියද්දී PP ජයසුන්දර මහත්තයාගේ තනි පුජ්ජලික අවශ්‍යතාවයට බදු සංශෝධනයට ගෙනල්ලා රුපියල් බිලියන 800ක ආදායමක් අහිමි කරගත්ත ආර්ථිකය කඩාගෙන වැටෙන පටන් ගත්තේ එදා. දැන් 2017 බදු සංශෝධනය කරපු නිලධාරීන් ටික යවලා වෙන නිලධාරීන් කණ්ඩායමක් පත් කරගත්ත. ඒ නිලධාරීන් කණ්ඩායම 2019 ඉඳලා 2022 වෙනකොට ඒ ජනාධිපතිවරයා ගෙදර යන්න, අගමැතිවරයාට ගෙදර යන්න, කැබිනට් එකට ගෙදර යන්න ආණ්ඩුව කඩාගෙන වැටෙන තත්ත්වයට මේ දක්ෂිණාංශික නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට පුළුවන් වුණා. අද මොකද කරන්නේ? අදත් මේ දක්ෂිණාංශික ආර්ථික න්‍යාය අනුගමනය කරන ජාතික ආර්ථිකයක් ගැන හිතන්නේ නැති, දේශීය ආර්ථිකයක් ගැන හිතන්නේ නැති අපනයන කර්මාන්තයට දිරි දෙන ඩොලර් ටික ගේන නිෂ්පාදකයන් අධෛර්යමත් කරන, ඒ අයට බදු ගහන මේ ලෝකෙ කිසිම රටක් අපනයන ආදායමට බදු ගහන බදු අය කරන්නේ නැහැ, බදු
පනවන්නේ නැහැ.
මෙන්න මේ තප්පරයක් දෙන්න මේ නිලධාරීන් ඇවිල්ලා අපනයන ආදායමට 30%ක බද්ද යෝජනා කරනවා. මොන හිතකින්ද මේක කරන්න කියලා මම අහනවා. කොහොමද මුදල් ලැබෙන්නේ? නියෝජ්‍ය මුදල් ලැබෙන්නේ, රාජ්‍ය මුදල් ලැබෙන්නේ, අපි මේක අනුමත කරන්නේ? මේ රටට අද IT හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 2ක් එනවා අවුරුද්දකට. තමුන්නාන්සේලා මේ යෝජනාව ක්‍රියාත්මක කළොත් මේකෙන් 4-3ක් නැති වෙනා සේවකයන්ගේ පඩි විතරක් මේ රටට එනවා. මෙහෙමද මේ ආර්ථිකය කල්පනාකරණය කරන්නේ? මේක පට්ටබල් බොරුවක්, මේක පට්ටබල් බොරුවක්. මේ අපිට මවාපාන චිත්‍රය නෙමෙයි අභ්‍යන්තරයේ තියෙන්නේ. මුළු ආර්ථිකම කාබාසිනියා වෙමින් සුද්ධ කර්මාන්ත, සුළු කර්මාන්ත, මහ පරිමාණ, මධ්‍ය පරිමාණ, නිෂ්පාදන කර්මාන්ත, ඩොලර් ටික උත්පාදනය කරන කර්මාන්ත සම්පූර්ණයෙන් වෙනසීගෙන යනවා. ස්වභාවික වර්ෂාව හම්බ වෙලා පෝර ටික, බෙහෙත් ටික, තෙල් ටික දුන්නොතින් වැව් ටික පිරිලා ස්වභාවික ජනසක්තිය ජලය හරහා විදුලිය ලබා ගැනීම තුළින් කුසිකාර්මික ක්ෂේත්‍රයේ විතරක් සමස්ත කුසිකාර්ම තප්පරයක් දෙන සමස්ත කුසිකාර්මික ක්ෂේත්‍රයේ විතරක් ස්වභාවික ආර්ථික වර්ධනයේ 3%කට යන්න පුළුවන්. මොකද්ද මේ ස්වභාවික ආර්ථික වර්ධනයෙන් ගන්න පුළුවන් 3% ගන්න තමුන්නාසලගේ රජයේ තියෙන සැලසුම මොකද්ද? පොහොර ටික දෙනවද? බෙහෙත් ටික දෙනවද? ගොවියා දිරි ගන්නවද? ගොවියා සමුළු මනින්ම සමූල ඝාතනය වන මූල්‍ය ප්‍රතිපත්තියක් හා බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේ මේකට අපිට ඉඩ දෙන්න බෑ. ඒ නිසා මේ අපි ඉල්ලා සිටිනවා කරුණා කරලා මේ ක්‍රියාවලියට යන්න එපා. මේ ආර්ථිකය රැක ගන්න නම් අපි ඉදිරිපත් කරලා තියෙනවා වැඩපිළිවෙල. අපි මේකට විකල්ප යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා මේ සභාවට ගෙනල්ලා සාකච්ඡා කරලා අන්න ඒවා ක්‍රියාත්මක කරන්න
කියලා ඉල්ලා සිටිනවා. මම නියදෙනවා. ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා. ගරු සීදර මන්තුමා.
ගෞරව தலைமைதாங்கும் உறுப்பினர்களே, இன்றைய இந்த ஏற்றுமதி இறக்குமதி சட்டங்களுக்கூடாக வரி விதிப்பு முறைகளிலே நாங்கள் விவாதிக்கின்ற இந்த நேரத்திலே மிக முக்கியமாக கடலிலே ஒரு பெரிய மனித பேரவலம் ஒன்று நடைபெற்றுக் கொண்டிருக்கிறது. 303 வடக்கு கிழக்கைச் சேர்ந்த தமிழ் புலம்பெயராளர்களோடு சென்ற ஒரு கப்பல் கடலிலே இன்று வியட்நாமிய கடற்படையினரால் மீட்கப்பட்டு ஒரு நாட்டிலே நாட்டினுடைய எல்லைக்குள்ளே அவர்கள் தடுத்து வைக்கப்பட்டிருப்பதாக செய்திகள் வந்து கொண்டிருக்கின்றன. குழந்தைகள், தாய்மார்கள், பெண்கள், வயோதிபர்கள், இளைஞர்கள் என்று கிட்டத்தட்ட 303 மேற்பட்டவர்கள் இவ்வாறு ஒரு பெரிய மனித பேரபலத்துக்குள் அகப்பட்டிருக்கிறார்கள். இது இந்த ஆசியாவினுடைய ஒரு எல்லையோரத்திலே நடைபெற்றுக் கொண்டிருக்கிறது. குறிப்பாக இலங்கையில் இருக்கின்ற வடக்கு கிழக்கு மாகாணங்களைச் சேர்ந்த அந்தந்த இடங்களிலே தங்களுடைய வாழ்வாதாரங்களை விற்று இங்கே ஒரு நிரந்தரமான வாழ்வுக்கேங்கி வாழ முடியாத ஒரு சூழலிலே இவர்கள் புலம்பெயராளர்களாக தங்களுடைய பயணத்தை இருந்த சொத்துக்களை விற்றுத்தான் வெளிக்கிட்டிருக்கிறார்கள். இவ்வாறானவர்கள் இன்று அந்தரித்து கடலிலே நிற்கின்ற ஒரு மிகப்பெரிய அபாயகரமான உயிருக்கு போராடுகின்ற ஒரு சூழல் இந்த உலக பந்திலே ஏற்பட்டிருக்கிறது. இந்த மனித பேரவலத்துக்கு மத்தியிலே அவர்கள் தங்களை ஒரு நாட்டிலே தஞ்சமடைய விடுங்கள் என்று கேட்கிறார்கள். ஐக்கிய நாடுகள் அகதிகளுக்கான நிறுவனமும் சரி, அல்ல ஐக்கிய நாடுகள் நிறுவனமும் இந்த மனித பேரவலத்தை மனிதாபிமான கண்ணோட்டத்தோடு அணுக வேண்டும் என்பதைத்தான் நான் இந்த உயர்ந்த சபையினூடாக முன்வைக்க விரும்புகிறேன். மிக முக்கியமாக காரணம் ஏன் இவர்கள் இவ்வாறு இங்கே இருந்து இடம்பெயர்கிறார்கள், அவர்களுக்கான காரணம் என்ன? இன்று 30-40 ஆண்டுகளாக இந்த இலங்கை மண்ணிலே இருந்து தமிழர்கள் ஏன் புலம்பெயர வேண்டும்? அதுக்கான காரணம் என்ன? ஏன் அவர்கள் அவ்வாறு போவதற்கு இந்த நாட்டிலே தாங்கள் இந்த நாட்டிலே வாழலாம் என்ற நம்பிக்கை இன்னும் அவர்களுக்கு கிடைக்காமல் போனதற்கான காரணம் என்ன? ஆகவே இந்த அடிப்படைகளை மையமாக வைத்துக் கொண்டுதான் நான் நினைக்கிறேன் இன்னும் இந்த நாட்டிலே தமிழ் மக்களுக்கான ஒரு நிரந்தரமான கௌரவமான அவர்கள் நம்பக்கூடிய இந்த நாட்டை நேசிக்கக்கூடிய நிலைத்து நிற்கக்கூடிய ஒரு அரசியல் தீர்வு முன்வைக்கப்படாமை இன்று அவர்கள் உயிரை கையிலே பிடித்துக் கொண்டு தங்களுடைய உயிரை துளைக்கக்கூடிய வகையிலே மிக ஆபத்தான பயணங்களை செய்யக்கூடிய ஒரு சூழ்நிலைக்கு தள்ளப்பட்டிருக்கிறார்கள். இந்த கப்பலில் இருக்கிறவர்கள் கனடா நோக்கி புறப்பட்டதாகத்தான் செய்திகள் சொல்லுகின்றன. ஏற்கனவே ஆஸ்திரேலியாவுக்கு இவ்வாறு பலர் சென்று கடலிலே மடிந்திருக்கிறார்கள். பல நாடுகளுக்கு சென்றவர்கள் இவ்வாறு இறந்திருக்கிறார்கள். இது கூட ஒரு ஒரு மயிரிலையிலே அவர்கள் உயிர் தப்பி இருக்கிறார்கள். மிகவும் ஒரு கொடூரமான மனித பேரவலத்துக்குள் தள்ளப்பட்டிருக்கிறது. ஆகவேதான் நான் இந்த இடத்திலே ஐக்கிய நாடுகள் அகதிகளுக்கான நிறுவனம் ஒரு தன்னை இந்த இவர்களுடைய மன எண்ணங்களை அவருடைய எண்ணங்கள் நான் பார்த்தேன். அதிலே பலர் தங்களுடைய கிளர்ச்சர்களோடு நடக்க முடியாத கிளர்ச்சர்களோடு இந்த கப்பலில் சென்றிருக்கிறார்கள். பல வயோதிபர்களை பார்க்க முடிகிறது. பச்சிளம் குழந்தைகளை தூக்கியபடி படங்கள் வெளிவருகிறது. இது ஒரு மோசமான ஒரு காலநிலை. ஆகவே இந்த மோசமான காலநிலைக்குள்ளும் இவர்கள் இவ்வாறு ஏன் உயிரை வெறுத்து ஒரு பயணத்தை ஆரம்பித்தார்கள்? ஆகவே இந்த நாட்டிலே ஒரு நிரந்தரமான அரசியல் தீர்வை முன்வைக்க வேண்டிய ஒரு காலமும் சூழலும் வந்திருக்கிறது. இங்கே நான் பேசுகின்ற பொழுது பலரை பார்த்தேன், நாங்கள் இந்த நாட்டிலே டொலருடைய வருகை இங்கே ஏன் இந்த பொருளாதாரம் விழுந்திருக்கிறது, பொருளாதார வீழ்ச்சியால் வந்த பின்னடைவுகள் என்ன போன்ற விடயங்களை இங்கே மிக துல்லியமாக பலரும் முன்வைத்தார்கள். ஒரு நல்ல விடயம். ஆனால் இந்த நாட்டில் இருக்கின்ற உண்மையில் அடிப்படை பிரச்சனை என்ன? கடந்த 40 ஆண்டுகளுக்கு மேலாக இந்த நாட்டிலே ஒரு இனப்பிரச்சனை பிரயோடி போயிருக்கிறது. அந்த இனப்பிரச்சனை ஒரு யுத்தமாக வடிவெடுத்த பொழுதெல்லாம் இந்த நாடு யுத்தத்துக்காக கடன் வாங்கியது, தளவாடங்கள் யுத்த தளவாடங்களுக்காக கடன் வாங்கியது. அதனால் இந்த நாட்டினுடைய பொருளாதாரம் இன்று எனக்கு முதல் பேசிய கௌரவ உறுப்பினர் சொல்வது போல கடன் திட்டம் டிகிரேட்டை தாண்டி கீழே வந்திருக்கிறது. இலங்கை ரெட்லைனுக்குள் போயிருக்கிறது. அந்த சிவப்பு ஏரியாவுக்குள் இலங்கை போற அளவுக்கு இலங்கையினுடைய பொருளாதாரம் விழுந்தது. யுத்தமும் இந்த நாட்டிலே நடந்த மிக மோசமான யுத்த நடவடிக்கைகளும் காரணமாக அமைந்தது. இப்பொழுது கூட இந்த நாட்டினுடைய தலைவர்கள் சிந்தித்தால், இங்கே வாழுகின்ற இனங்களுக்கிடையிலே நாங்கள் சகோதர இனங்கள் என்ற அடிப்படையிலே தமிழ் தேசிய இனத்தினுடைய அடிப்படைகளை புரிந்து கொண்டு அவர்களுக்கு ஒரு நியாயமான அரசியல் தீர்வை முன்வைக்கிற பொழுது அவர்களுடைய புலம்பெயராளருடைய அந்த பணமும் சரி, சர்வதேச நாடுகளுடைய பார்வையினூடாக கிடைக்கின்ற அபிவிருத்தி நடவடிக்கைகளும் சரி இந்த நாட்டுக்கு ஒரு மாற்றத்தை தரும் என்று நான் கருதுகிறேன். கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, கடந்த வாரம் யாழ்ப்பாணத்திற்கு தென்னாப்பிரிக்காவினுடைய ஒரு குழுவினர் வருகை தந்திருந்தார்கள். இந்த தகவல்களை சேகரிக்கின்ற ஐக்கிய நாடுகள் மனித உரிமைகள் ஆணையத்தினுடைய செயல்பாட்டோடு இணைந்த அமெரிக்காவினுடைய செனட்டர்கள் இங்கே யாழ்ப்பாணம் வடக்கு கிழக்கிலே இன்று கிழக்கிலே நிற்கிறார்கள். அதற்கு முதல் அமெரிக்காவினுடைய துணை தூதுவர் யாழ்ப்பாணத்திலே பலரையும் சந்தித்தார். அதே போல வடக்கிலே பல சுயசுதந்திரத்தைச் சேர்ந்த உறுப்பினர்கள் இங்கே வருகை தந்திருக்கிறார்கள். இவ்வாறானவர்கள் எல்லாம் வருகிறார்கள் போகிறார்கள். ஆனால் இந்த நாட்டிலே ஒரு நிரந்தர சமாதானம், ஒரு நிரந்தர அமைதி எவ்வாறு ஏற்பட வேண்டும், அந்த சமாதானம் எவ்வாறானதாக இருக்க வேண்டும் என்பதில் ஏன் இன்னும் ஒரு சிங்கள தலைவர்கள் ஒரு சரியான சிந்தனையை கொண்டிருக்கவில்லை? அந்த சிந்தனை இல்லாததுதான் இன்னொரு இனம் கடலிலும் தரையிலும் தெருவிலும் சாகிற ஒரு மிக கொடூரமான சூழலுக்கு தள்ளப்பட்டிருக்கிறது. மிக முக்கியமாக உங்களுக்கு தெரியும், இறுதி யுத்தம் நடந்த 2009களிலே எவ்வளவு மக்கள் பாதுகாப்பு வலயம் என்று சொல்லப்பட்ட இடங்களுக்கு செல்ல செல்ல அவர்கள் கொத்தணி குண்டுகளாலும் பொஸ்பரஸ் குண்டுகளாலும் கொல்லப்பட்டார்கள். இன்று இருக்கின்ற ஓஎம்பி காணாமல் போனோர் அலுவலகத்தினுடைய பணிப்பாளர் கட்டுண்ட அவர்கள் சொல்லுகிறார், யாரும் சரணடையவில்லை, யாரும் கைது செய்யப்படவில்லை, அல்லது யாரும் எங்களிடம் வரவில்லை. கண்கண்ட சாட்சியங்கள் இருக்கின்றன. தன் கணவனை ஒப்படைத்த மனைவிமார்கள், பிள்ளைகளை ஒப்படைத்த பெற்றோர்கள், தங்களுடைய பிள்ளைகள் அப்பா அம்மாக்களை ஒப்படைத்தவர்கள் பலர் இருக்கிறார்கள். ஆனால் கட்லுண்டா அவர்கள் சொன்ன கருத்து மிக மோசமானது. இது இவ்வாறான இந்த நினைப்புடையவர்கள், இவ்வாறான இனவாத சிந்தனை உடையவர்கள் இந்த நாட்டிலே இருக்கும் வரை எவ்வாறு கௌரவ தவிசாளர் அவர்களை இந்த நாட்டிலே ஒரு நீதியை நியாயத்தை அல்லது ஒரு சரியான பாதையை உருவாக்க முடியும்? அதனால் தான் நான் உங்களிடம் கேட்கிறேன், ஒரு இந்த நாட்டினுடைய பொருளாதாரத்தை கட்டி வளர்ப்பதற்கான திறந்த மனது வேண்டும். அந்த திறந்த மனது உங்களுடைய ஒவ்வொரு சிங்கள தலைவரிடம் ஏற்பட வேண்டும். அது உங்களுக்கூடாகத்தான் சிங்கள மக்களிடம் கொண்டு செல்லப்பட வேண்டும். அவ்வாறு கொண்டு செல்லப்படுகிற பொழுதுதான் நீதி கிடைக்கும். கௌரவ அமைச்சர் நிமால் ஸ்ரீபாடி சில்வா சொல்கிறார், தமிழ் தலைவர்கள் எல்லாரும் நீங்கள் சேர்ந்து வாருங்கள் என்று. நான் கேட்கிறேன், முதல்லே நாங்கள் பல தடவைகள் இதே நிமால் ஸ்ரீபாலடி சில்வா தானே அண்ணன் பாலசிங்கத்தோடு பேசியிருந்தார், அவருக்கு தெரியும் தானே அந்த காலத்தில் பேசுகிற பொழுது தீர்வை வழங்க வேண்டும் என்று. தீர்வை வழங்காமல் இழுத்தடித்ததில் பீரிஸ் நிமால் ஸ்ரீபாலடி சில்வா போன்றவர்களுக்கு பெரிய பங்கு இருக்கிறது. ஆனால் இப்பொழுது என்ன, முதலை கண்ணீர் வடிக்கிறார்கள். மிக மோசமான சிந்தனைகளுக்குள் இவர்கள் போகக்கூடாது. அதனைத்தான் கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, நான் ஒரு நியாயமான நாட்டினுடைய ஜனநாயகம் இருக்கிறது, இந்த நாட்டினுடைய பொருளாதாரம் வளர வேண்டும், நீங்கள் பேசுகின்ற இந்த வரிகள் இந்த வரியினூடான வருமானங்களை எட்ட வேண்டும், இந்த நாட்டுக்கான ஒரு நீதி கிடைக்க வேண்டும் என்றால் முதலிலே உங்களுடைய மனங்களை அகல திறந்து என்ன நடந்திருக்கிறது இந்த நாட்டிலே, நாங்கள் ஏன் இந்த அடிப்படைகளுக்கு ஒரு காரணத்தை தேட வேண்டும். இன்று கூட கப்பலிலே சென்றவர்கள் ஏன் சென்றார்கள், அவர்கள் ஏன் இந்த மண்ணில் இருக்க முடியாமல் தங்களுடைய வாழ்வாதாரத்தை வித்து தொலைத்து அகதிகளாக செல்வதற்கேன் முனைகிறார்கள், அதற்கான தீர்வை எட்டுவதற்கு இந்த நாட்டினுடைய நீதியும் நியாயமும் இந்த நாட்டுக்கான சமாதானமும் நிலைக்கும் என்பதை நான் மீண்டும் வலியுறுத்தி நிறைவு செய்கின்றேன்.
கரு ராஜ்யமாத்து சேஹான் சேமசிங்க அமத்துமா
கரு மூலாசனோடு மந்திரிட்டுமணி அது முதல் அமாத்தியான் சம்பந்தின் விவாதே பிரவர்த்தன முகத்தை மம கருணு கிஹிப்பியாக்கே சம்பந்தின் இதில் பார்க்கிறேன் கெமதி முனின்ம மம கதாகரான கெமதி கரு சபாபத்துமணி அது உதே மே சபாவத்துல கரு ஹர்ஷத சில்வா மந்திரிமா ஐஎம்எஃப் எக்க சம்பந்தேன் பிரகாஷ கிஹிப்பியாக்க இதிரி பார்க்கலாம் இவகேம மே பிரகாஷத்துல இம ஏகதாவியன் வல்ட பெமினிமே சங்வேதி பாவே பிலிபந்தவத் எதுமா கதாகரா එතුමා එක්තරා ගිවිසුමක එක කොලයක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා කතා කරා. මම දන්නේ නැහැ ඒ මොකද්ද කියන කාරණේ. ඒ කොහොම වුණත් මේ ඊටාම සංවේදී ක්‍රියාවලියක් වගේම ඊටාම සංවේදී සංකීර්ණ ක්‍රියාවලියක්. අද අපේ රටේ තියෙන ආර්ථික තත්ත්වයෙන් අපිට මිදීම සඳහා ගත හැකි ගත යුතු මූලික පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග වැඩසටහනකට ඇතුළත් වීම. ඒ සඳහා අවශ්‍ය පසුබිම සහ අවශ්‍ය කටයුතු මේ වෙනකොට නිර්මාණය වෙමින් පවතිනවා. අපි ඒ ඇතිකරගත් එකඟතාවයන් තුළ IMF එකේ බෝඩ් අප්‍රූවල් එක ලබා ගන්න අවශ්‍ය අවසාන අධිකරණ වෙත මේ මොහොතේ ගමන් කරලා ඉන්නේ ගරු කතානායක. එයින්ද මම විශ්වාස කරන්නේ නැහැ මේ රටේ අද පවතින ආර්ථික අර්බුදය තව දුරටත් අර්බුදයක් හැටියට පවත්වා ගෙන යන්න මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙක් සම්බන්ධ වෙයි කියලා. නමුත් අපි කිසිම දෙයක් රහසිගතව කරන්නේ නැහැ. අනික ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ සමාජිකයන් 190ක රටවල් සමාජිකත්වයේ දරන අරමුදල කරුණු සංගවා කටයුතු කරන්න බෑ කරන්න බෑ කරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි. කිසිසේත්ම කරුණු සංගවීමක් කරන්න බෑ. ඒ වගේම අපි අපේ ද්විපාර්ශ්වික ඊළඟට අපේ බහුපාර්ශ්වික නාහිමියන් සමග සාකච්ඡා මේ මොහොතේ ආරම්භ වෙලා පවත්වාගෙන යනවා. බොන්ඩ් හෝල්ඩර්ස්ත් එක්ක ඒ සාකච්ඡා පවත්වාගෙන යනවා. එහෙනම් මේ කිසිම දෙයක් රහසිගතව සිදු වෙන්නේ නැහැ. අධිකරු ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා හැටියටත් ජනාධිපතිවරයා හැටියටත් මේ අවසාන එකඟතාවය අපිට ලැබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබුණාට පස්සේ කියන එක ඉතා පැහැදිලිව ප්‍රකාශ කරා. ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබුණු වහාම කැබිනට් මණ්ඩලයටත් ඒ වගේම පාර්ලිමේන්තුවටත් අපි දැනුවත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. එයිද මම විශ්වාස කරන්නේ මේ බරපතල තත්ත්වය තුළ ජනතාව දැඩි පීඩාකාරී තත්ත්වයක ජීවත් වෙන්නේ. මේ පීඩාකාරී තත්ත්වයෙන් නැවත ස්ථාවර රටක් ගොඩනැගීම ගරු මූලාසන අනුර මන්ත්‍රීතුමනි ට්වීට් කරනවා වගේ ලේසි නෑ. ට්වීට් එකක් දාලා ඒ සම්බන්ධයෙන් කතිකාවතක් සමාජ මාධ්‍ය තුල කතා කරනවා වගේ රටේ ආර්ථිකය කළමනාකරණය කිරීම පහසු තැනක නෙවෙයි අද තියෙන්නේ. එහෙනම් මම ඉතාම ගෞරවයෙන් මේ ගරු සභාවෙන් ඉල්ලන්නේ අපි සියලු දෙනා වගකීමෙන් කටයුතු කරමු. ඒ ගෙන යන වැඩපිළිවෙලට අපි සහයෝගය දක්වමු. ඒ සහයෝගය දක්වුවොත් විතරයි මේ අද ජනතාව මුහුණ දීලා තියෙන දැඩි පීඩාකාරී තත්ත්වයෙන් ජනතාව මුදවා ගැනීමට හැකි වෙන්නේ. කරු මූලාසන අනුර මන්ත්‍රීතුමනි, අපි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය ලබා නොගෙන අපිට යම් කිසි හේතුවක් හින්දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට අපිට ගමන් කරන්න බැරි වුණොත් අපි අත්විඳා මේ අවුරුද්දේ මාර්තු අප්‍රේල් මැයි ජූනි වගේ මාසවන් වල තත්ත්වය අපි දැක්කා. පෝලිං හැදෙනෝ විදුලිය පැය 12-13ක් විසන්දි වෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගන්න ක්‍රමවේදයක් තිබෙන්නේ. භාණ්ඩ උද්ධමනය ශීඝ්‍රව ඉහළ යනවා. මේ වගේ පීඩාකාරී තත්ත්වයක් පසු කරගෙන තමයි අද ජනතාව ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. එයින්ද මෙම වැඩසටහනට අපි ඇතුළත් නොවුනොත් එදා මාර්තු අප්‍රේල් මැයි වලට වඩා තිබිච්ච දරුණු තත්ත්වයකට ගමන් කිරීම කාටවත් වළක්වන්න බෑ කරු සභාපතිතුමනි. එයින්ද මම හිතනවා අපි වගකීමෙන් කටයුතු කිරීම වැදගත් වෙයි. ඒ වගේම කරුණු සමහර කරුණු දැනගෙන ඒ කරුණු විකෘති කිරීම සිදු වෙනවා. සමහර අය කරුණු නොදැනගෙන කරුණු දන්නා එසේ අදහස් ප්‍රකාශ කරන්න ගිහිල්ලා යම් යම් විකෘති තොරතුරු සමාජගත කිරීමට උත්සාහ කරනවා. එයින්ද පහුගියදා මම දැක්ක නිරීක්ෂණය කරා පුවත්පත් කීපයක් විශේෂයෙන්ම කරුණු දෙකක් පිළිබඳව කතා කරා. ඒ කරුණු දෙක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවේ රජයට ලබා දීපු කරුණු දෙකක් ලංකාවේ රජය ප්‍රතික්ෂේප කරා කියලා. මුලාශ්‍රාණුර මන්ත්‍රීතුමනි මේ දක්වන කාරණාව ඉතාම සංවේදී කාරණා දෙකක් දක්වන්නේ මේ පුවත්පත. මේ පුවත්පත කියනවා අපේ රටේ රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබන රෝගීන්ට මුදල් අය කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් යෝජනා කරා කියලා. දෙවනි කාරණය රජයේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අපේම සහෝදර සහෝදරියන්ගෙන් මුදල් අය කිරීමට යෝජනා කරා කියලා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරන්න ඕනි එවැනි කිසිදු සාකච්ඡාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු වෙලත් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ රජයට යෝජනා කළත් නැහැ. අපි එවැනි තත්ත්වයන් පිළිබඳව සාකච්ඡාවකට මුලපිරීමක්වත් සිදු කළා නැහැ. එහෙනම් මෙවැනි දුර්මත පතුරු වීම මම හිතනවා රටට තමන්ටත් සුබවාදී වෙන්නේ නැහැ. එවැගේම මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි මේ රටේ ආර්ථිකය ගොඩනැංවීම ශක්තිමත් කිරීම එවැගේම වර්ධනය කිරීම පියවරයන් තුනකින් සිදු කිරීමට අවශ්‍යයි. මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ රටේ ආර්ථිකය ස්ථායීකරණ ස්ථාවර ආර්ථිකයක් සඳහා අවශ්‍ය පසුබිම සකස් කරලා ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල තමයි මේ කරගෙන යන්නේ. ඒක හරියට මහා වර්ෂාවක් ඇවිල්ලා වැවක වැව්බැම්ම කැඩිලා ගියා නම් ඉස්සෙල්ලම කරන්නේ ඒ වැව්බැම්ම ස්ථීරව හදනව වෙනුවට වැලිකොට්ට ටික ගහලා වතුර ගලාගෙන ගිහිල්ලා සිදුවෙන හානිය වැළැක්වීම. එකක් ඒ ජලය රඳවා ගැනීමට අවශ්‍ය වැඩසටහන ක්‍රියාත්මක කිරීම. දෙවනි එක ඒ වැව්බැම්ම කැඩිලා ජනතාවට සිදුවෙන හානිය වළක්වා ගැනීම. මෙන්න මේ අධ්‍යයනයේ තමයි අපි අද ඉන්නේ. මේ අධ්‍යයනයෙන් අපි ඉදිරියට යෑම වැදගත් වෙනවා. ඊට පස්සේ මේ ආර්ථිකය යථාවත් කිරීම ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සිදු කරනවා. ඊළඟට තමයි අපිට ආර්ථික වර්ධනයක් පිළිබඳව කතා කරන්න පුළුවන්. මෙන්න මේ සඳහා අවශ්‍ය ආර්ථික ස්ථායීකරණය වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙල තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ සාකච්ඡා කරලා මේ අනිකුත් පාර්ශවකරුවන් එක්ක සාකච්ඡා කරලා කරගෙන යන්නේ. එයින්ද මේ සඳහා රජය උපරිම වශයෙන් කැප වෙනවා. එවැගේම අපි මේ ක්‍රියාත්මක කරන ස්ටැබිලයිසේෂන් ප්‍රෝග්‍රම් එක තුල ඊළඟට රිකවරි ප්‍රෝග්‍රම් එක තුල ඊළඟට තුන්වෙනි අධ්‍යයනයේ හැටියට ඉකොනොමික් ග්‍රෝත් එක සම්බන්ධයෙන් අවශ්‍ය සියලු වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. හැබැයි මේ සභාව තුල අද විවිධ මත මතු වුණා. සමහර මන්ත්‍රීතුමාලා කිව්වා ආර්ථිකයේ යථා ස්ථායීකරණයක් සිදු වෙනවා නම් අද කොහොමද ඒක වෙලා තියෙන්නේ කියලා. ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි මේ කෙටි කාලීන වැඩසටහන තුල අපි යම් ප්‍රගතියක් ලබලා තියෙනවා. ඒකෙන් අපි අදහස් කරන්නේ නැහැ මේ ප්‍රගතියෙන් අපි නවතිනවා කියලා. ඔබට මතක ඇති මාස කීපයකට කලින් රටේ තිබිච්ච තත්ත්වය. රටේ තෙල් ටික තිබ්බේ නැහැ. රටේ ගෑස් ටික තිබ්බේ නැහැ. රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ බරපතල හිඟයක් තිබ්බා. මේ තත්ත්වය අද යම් තාක් දුරකට මගහැරිලා තියෙනවා. හැබැයි මේ අරගත්ත යම් යම් මූල්‍ය ප්‍රතිසංස්කරණ නිසා මේ අරගත්ත යම් යම් තීන්දුව නිසා හැබැයි අපි මේක දීර්ඝකාලීනව ගෙනියන්න සතුටෙන් ක්‍රියාත්මක වෙන වැඩසටහනකුත් නෙවෙයි ගරු සභාපතිතුමනි. අද අපි ඉල්ලුම සීමා කරලා තියෙනවා. මේ පවතින ආර්ථික අවපාතය තුල එක කළමනාකරණ වැඩසටහනක් හැටියට අපි ඉල්ලුම සීමා කරලා තියෙනවා. එහෙනම් ඒ ඉල්ලුම සීමා කිරීමේ යම් යම් ප්‍රතිඵල අද අපිට ලැබිලා තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපි හැමදාම මේ ඉල්ලුම සීමා කරලා ඉදිරියට ගෙන යෑම රජයේ වැඩපිළිවෙල කියලා. අද ගිය මාසෙට වඩා සැප්තැම්බර් වලට වඩා ඔක්තෝබර් මාසෙ උද්දමනය අඩු වෙලා තියෙනවා. සියයට හැත්තාවක තිබිච්ච උද්ධමනය සියයට හැටහය දක්වා අඩු වෙලා තියෙනවා. මේක විශාල අඩුවීමක් නොවුනත් මේ ගත්ත වැඩපිළිවෙල තුළ මෙය උද්ධමනය අඩුවීමේ ප්‍රවණතාවයක් හැටියට අපි දකින්න පුළුවන්. හැබැයි ගරු මූලාසන අරුණ්ඩ මන්ත්‍රීතුමනි, අපි ලංකාවේ ආර්ථිකය මේ ආකාරයට හසුරුවද්දී ගෝලීය ආර්ථිකයේ සිදුවන බලපෑම අපිට ඉදිරියට තවදුරටත් දැනේවි. ඉතා පැහැදිලිව 2021 අවුරුද්දේ ගෝලීය ආර්ථික වර්ධනය 6%ක් වාර්තා වුණා. 2022 අවුරුද්ද වෙද්දී මේ ආර්ථික වර්ධනය 3.6% පල්ලෙහාට එනවා ගරු සභාපතිතුමනි. 2023 වෙද්දී පුරෝගමනය කරනවා මේ ආර්ථික වර්ධනය තවදුරටත් කඩාවැටෙයි 2.7%ක් දක්වා අඩුවෙයි කියලා. එතකොට අපි වගේ දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙලා තියෙන රටවල් වලට තවදුරටත් බලපෑමක් ඇති වෙනවා. එහිඳ මේ ක්ෂණිකව විසඳුම් ලබා දීමේ තැනක නෙවෙයි අද අපි ඉන්නේ. මේක අසීරුවෙන් අපි කළමනාකරණය කරගෙන යන්නේ. කළමනාකරණය වෙනවා අසීරුවෙන් අපි කළමනාකරණය කරගෙන යනවා. හැබැයි අපේ මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඉන්දගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විවිධ තොරතුරු හුවමාරු වෙද්දී අපිට පේන්න තියෙනවා ගොඩක් අසත්‍ය තොරතුරු හුවමාරු වෙනවා. මම ඒකයි කිව්වේ විවිධ දේවල් මේ පාර්ලිමේන්තුව සභාව තුළ කතා කරද්දී අර එක්තරා පත්තරයක් වාර්තා කරපු ආකාරයට නොදන්න තොරතුරු දන්න තොරතුරු හැටියට වාර්තාකරණයක් සිදු වෙනවා. දන්න තොරතුරු දේශපාලනික කෝණයෙන් බලලා විකෘති කළ වාර්තා වීමකුත් සිදු වෙනවා. ඉතින් මේ තුළ අපහසුතාවයට පත්වෙන රටේ ජනතාව ඒ අය දැනටමත් හොඳටම අපහසුතාවයන් වලට පත් වෙලා ඉන්නේ. ඉන්ද මේ අපි ගන්න තීන්දුව රජයක් හැටියට ජනප්‍රිය වෙන්න පුළුවන් තීන්දුව නෙවෙයි. ඒක අපි පිළිගන්නවා. රජයක් හැටියට අපි කැමති ජනප්‍රිය වෙන තීන්දුව ගන්න. හැබැයි ඒ ජනප්‍රිය වෙන තීන්දුව ගන්න පුළුවන් තැනක නෙවෙයි අද අපි ඉන්නේ. විවිධ අවස්ථාවන් වලදී ගත්තේ ප්‍රතිපත්තිමය තීන්දුව ගෝලීය වශයෙන් කල්පනා කරන්නේ නැතුව ගෝලීය ආර්ථික තත්ත්වය අවබෝධයක් කරගන්නේ නැතුව ලංකාව ගැන පමණක් සිතලා තීන්දුව ගැනීම ප්‍රශ්නයක් බවට පත් වුණා. එයින්ද ආර්ථිකය ස්ථාවර කළ ඉදිරියට ගෙන යෑම අපි ඉදිරියට සිදු කරනවා. ඊළඟට මේ පවතින ආර්ථිකය පාලනයට ගත්ත එක පියවරක් තමයි ආනයනය සමහර දේවල් තහනම් කරා සමහර භාණ්ඩ සීමා කරා. මේක වුණත් අපි කැමැත්තෙන් කරපු දෙයක් නෙවෙයි මුලාසර අඩුඩ මන්ත්‍රීතුමනි. හැබැයි රජයට අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් වියදම් කරන්න තියෙන සීමිත විදේශ විනිමය ප්‍රමාණය ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන්ම රඳවා ගැනීම සඳහා ගත්ත පියවරය. ඒක ප්‍රතිඵල අපිට ලැබෙනවා. ඒක මම කියන්නේ නැහැ අපි දිගටම මේ සීමා කරලා පවත්වාගෙන යන්න කටයුතු කරනවා කියලා. අපේ වෙළඳ ගිණුමේ ශේෂය දැන් පහළ යමින් පවතිනවා. අපනයන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ආනයන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. එහෙනම් මේ පියවරයන් අපි ගත්තේ ආර්ථිකය ශක්තිමත් කරන්න. ඒ වගේම අපි ගත්තොත් උද්ධමනයේ පැත්තෙන් මම එවල කිව්වා උද්ධමනයේ 69.2 සිට 66 දක්වා අඩු වෙලා තියෙනවා. ඒ වගේම ආහාර උද්ධමනය ආහාර කාණ්ඩයේ උද්ධමනය 94.9 සිට 85.6 දක්වා ඔක්තෝබර් මාසෙදී අඩු වෙලා තියෙනවා. ඊළඟට ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයත් 57.6 සිට 56.3 දක්වා සුළු වශයෙන් අඩු වෙලා තියෙනවා. හැබැයි ගෝලීය වශයෙන් ගත්තොත් ලංකාව ආහාර උද්ධමනය ඉහළම පවතින රටවල් 10 ඇතුළත එක රටක්. එහෙනම් අපේ ඉලක්කය මේ සිදු කරන ප්‍රතිසංස්කරණ වලින් අපි බලාපොරොත්තු වෙන්නේ 2025 වන විට 2%ක ප්‍රාථමික අතිරික්තයක් ලබා ගැනීම. මේක පහසු කාර්යයක් නෙවෙයි ගරු මුලාසන රෝඩි සභාපතිතුමනි. මේ සඳහා විශාල ප්‍රතිසංස්කරණ රාශියක් කරන්න ඕනේ. ලෝකෙ අනික් රටවල් එක්ක සංසන්දනය කරද්දී අපි අඩු ආදායමක් ලබන රටවල් ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව හැබැයි බදු ප්‍රතිශතයන් වැඩි කිරීම පමණක්ම රාජ්‍ය ආදායම කළමනාකරණයට තියෙන එකම විසඳුම කියලා අපි විශ්වාස කරන්නේත් නෑ ගරු මුලාසන අඩු මතට මේ ක්‍රමානුකූලව බදු ප්‍රතිශතයන් වැඩි කරනෝ අපි ඒ හරහා ජනතාවට සිදුවන අපහසුතාවයන් පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කරනවා නෙවෙයි නමුත් අපිට පවතින
ඕඩර් ප්ලීස් ගරු ඇමතුමාගේ කතාව අවසන් කිරීමට අවශ්‍ය කාලය ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා
තමිනිතු කියක් වනේ 10ක් විතර හයි
එහෙනම් මේ බදු වැඩි කිරීමම පමණක් මේ සඳහා තියෙන එකම විසඳුම නෙවෙයි ගරු මුලාසන අඩුවට මන්ත්‍රීතුමනි අපි බදු වැඩි කිරීම හරහා මේ අද මූණ තියලා තියෙන ආර්ථික අපහසුතා වලින් වලට තවත් යම් කිසි බලපෑමක් ඇති වෙනවා කියන එක අපි අනවබෝධයෙන් නෙමෙයි මේ කටයුතු කරන්නේ අපිට අවබෝධයක් තියෙනවා මේ පිළිබඳව හැබැයි කෙටි කාලීනව අසීරුවක් තුනක් මේ පියවරයන් අපි ගන්න දීර්ඝ කාලීනව රටේ ආර්ථික අවපාතයක් ඇති නොවෙන්න කටයුතු කිරීම ඊට අමතරව අපි විශේෂ කමිටුවක් පත් කරලා අද රටේ පවතින රජය සතු හෝ රජයේ කොටස්කාරීත්වයේ හිමි ආයතන පිළිබඳව කළ යුතු වැඩපිළිවෙල මොකද්ද? ඒවට කළ යුතු ප්‍රතිසංස්කරණ මොනවාද? ඒවා බදු ගෙවන ජනතාවගෙන් මුදල් වලින් යැපෙන්නේ නැති ආයතන බද්දට බවට පරිවර්තනය කරන්න ගත යුතු ක්‍රියාමාර්ග මොකද්ද කියන එක. ඒ වෙනුවෙන් අධිකාරු ජනාධිපතිතුමා මේ වෙනකොට වාර්තාවක් ඇඳවලා තිනවා. ඒ වෙනුවෙනුත් රජය කැප වෙලා කටයුතු කරනවා. ඒ වගේම වංචාව හා දූෂණය සම්බන්ධයෙන් වංචාව හා දූෂණය නැති කරන්න අවශ්‍ය නීති රාමුව ඉදිරියේදී අපි සියලු දෙනාගේම අනුමැතියට මේ පාර්ලිමේන්තුවට එනවා ගරු සභාපතිතුමනි. මේවා තමයි දීර්ඝකාලීනව සිදුවන වැඩසටහන්. ඒ වගේම අපි පාර්ලිමේන්තු ක්‍රමවේදයේ ශක්තිමත් කිරීම වැදගත් වගේම විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ ඒ මූල්‍ය විනිවිදභාවය රජයගෙන වැඩසටහනේ මූල්‍ය විනිවිදභාවය වැඩි කිරීම සඳහා ගන්න පියවරයන් පිළිබඳව ජනාධිපතිතුමා ලිඛිතවත් දැනුම් දීලා තිබ්බම මම දැක්කා උදේ කිරියල් ඇමතුමා ඒ සම්බන්ධයෙන් ඔබතුමා කාරණාවක් මතු කරා. හැබැයි ගරු කිරියල් ඇමතුමනි මම ඒ පත්තරේ ගෙනාවා මොකද්ද ඒ පත්තරේ තියෙන්නේ කියන කාරණේ ගරු කතානායකතුමාගේ කාර්යාලයේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔබතුමා ඒක අනුමත කරා. ඔබතුමා ඒ කතානායකතුමාගේ කාර්යාලයේ අදහස හරි කියලා කිව්වා. හැබැයි මේකේ තියෙන්නේ ස්පීකර් බ්ලේම්ස් ඔපොසිෂන් ෆෝ RW's criticism of parliament. එතකොට ඔබතුමා මෙම ප්‍රමාදය වළක්වන්න විපක්ෂයේ හැටියට මේ ගන්න පියවර සම්බන්ධයෙන්ුත් අපි ඉතාම කඩිනමින් ඔබතුමා කටයුතු කරයි කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ හින්දා නමුකත් ඒක ඇලි තියෙන්නේ. Claims opposition MPs unwilling to join committees over unmet demands. මොකක්ද වෙන පිටුවේ තියෙන්නේ? මේ මුළු එකම කියවන්නද කියන්නේ ඔබතුමා කියන්නේ නැති. ඒ හින්දා ගරු කිරියල්ල මැතිතුමා ඔබතුමා ජනාධිපතිතුමාට මේ ක්‍රියාවලිය වේගවත් කිරීම පිළිබඳව අදහස් දැක්වීම වැරදි කියලා කිව්වට කතානායකතුමාගේ කාර්යාලයත් කියන්නේ මේ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ලැබෙන සහයෝගයේ අඩු හින්දා මේක ක්‍රියාත්මක කරගන්න බෑ කියලා. ඉතින් මම කියන්නේ ඔබතුමාලා මේ සඳහා
තියෙනවා ඔබතුමා කියවන්නකෝ ඔබතුමාට වාසි අවශ්‍ය ටික විතරක් කිව්වා. ALU මේ කතානායකතුමා කියලා තියෙන ගරු මන්ත්‍රීතුමනි විපක්ෂයේ ඉල්ලන යම් යම් කරුණු ඒ කියන්නේ විස්තර ආණ්ඩුවෙන් දෙන්නේ නැත්තම් විපක්ෂයේ සහයෝගය ගන්න අමාරුයි කියලා. ඒකයි කියන්නේ දැන් IMF agreement එක අපි දැන් මාස ගානක් තිස්සේ ඉල්ලනවා. ඒක කතානායකතුමා කියන්නේ ලොකිය කියන්නේ මට දොස් කියන්න එපා. මම කතානායකතුමා මුළු පාර්ලිමේන්තුවේ කතානායක. දෙපැත්තෙම සහයෝගය ගන්න ඕන. ඒතකොට විපක්ෂයේ සහයෝගය ගන්න නම් විපක්ෂයේ ඉල්ලන
හරි ඉස්සෝදී ගරු
ගරු කියලා අමතුමානම කවුරු ප්‍රකාශය තමයි පැහැදිලිවම මේ පත්තරේ කියන්නේ
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයේ මධිකම මෙම ජනාධිපතිතුමාගේ ලිපිය අඩංගු කරුණු ක්‍රියාත්මක ප්‍රමාද වීමට හේතුවක් කියන කාරණය. එයින් ඔබතුමාලා ඒකට සහයෝගය දෙන්න අපි ඔබතුමාට ඉතා පැහැදිලිව කිව්වා ගරු කිරියල්ලමද ඔබතුමා නූගත් මන්ත්‍රීවරයෙක් නෙමෙයි ඔබතුමා උගත් මන්ත්‍රී ඔබතුමා අධ්‍යක්ෂීම් තියෙන මන්ත්‍රීවරයෙක් ඔබතුමාලගේ රජේවන් වලදී ඔබතුමාලා ජාත්‍යන්තර මූලයේ අලමුරත් එක්ක වැඩ කටයුතු කළා තියෙනවා ගරු මන්ත්‍රීතුමා අද සමහර විවිධ දැන් ඔය ෆුවෙල් ෆෝමියුලාක වගේ කියද්දි මේ කියන්නේ ඔබතුමාලගේ රජේ කාලේ ගෙනාපු ෆෝමියුලා සුත් ගේන්න කියලා ඒ හින්දා
මොකද පොයින්ට් එක
නෙමෙයි කියන්නේ මම මේ කියන්න හදන්නේ
මම සේවසිංහ ගරු ඇමතිතුමාගේ ගහනවා දැන් ඉදිරියේදී ආයවැයනවා ආයවැදී මේ ජාත්‍යන්තර මුල්ල අරබුද බුදල සභාවක අසංකලපු ගිවිසුම අපි දන්නේ නැතුව අපි මොනවද කරන්නේ කලුවරේ අතපත කාර එකක්ද දැන් මේ අය බදුවැඩි කරනවා ප්‍රතිවිරෝධ ගත කරනවා ආ සමුන්ති දීපලා කපන්න යනවා ඉතින් මෙව ඔක්කොම කරන්නේ IMF IMF එකේ
ඒ විපක්ෂයේ සංගදායකතුමා
පාල් විපක්ෂයේ මුදල් බලයේදී පාර්ලිමේන්තුවට
හරි බොහොම ඉස්සරදී
IMF ග්‍රීවෙන්ඩ් එක හංගන
ආශ්‍රාණුට මන්ත්‍රීතුමනි ඉතා පැහැදිලිව මෙතුමා මම ඒකයි මම කිව්වේ මේ කිරියල්ල මතුමා වගේ අධ්‍යක්ෂීම් බහුල මේ පාර්ලිමේන්තුව දීර්ඝ කාලයක් නියෝජනය කරන වගකීම් තියෙන ඇමති ධූර දරපු මෙතුමාට මොකද්ද වෙලා තියෙන්නේ කියන එක මම දන්නේ නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගරු මන්ත්‍රීතුමනි පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙන්නේ සුබ සාධන දීමනා තවදුරටත් වැඩි කිරීමට අවශ්‍ය පියවරයන් ටික ගන්න කියලා. ඒ පියවරයන් ටික අරගෙන තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට මම එකක් කියන්න ඔබතුමාට මම උපදෙස් දෙන්න සූදානම් නැහැ. හැබැයි ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා මේ IMF එකේ පබ්ලික් ඩොමේන් එකට යන්න. මේ පබ්ලික් ඩොමේන් එකට යන්න. පබ්ලික් ඩොමේන් එකට ගියාම සැප්තැම්බර් මාසේ ඔවුන් විසින් ලබා දීපු මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒක පබ්ලික් ඩොකියුමන්ට් එකක් වෙලා තියෙනවා. මම හිතන්නේ නෑ ඔබතුමා මෙන්න මේ ඩොකියුමන්ට් එක කියවලා ඇති කියලා. ඒක කියනවා ඔබතුමා ස්ටාෆ් අග්‍රීමන්ට් කියන්නේ මොකද්ද කියලා මුජිබර් මන්ත්‍රීතුමා ඔබතුමා නොදන්න කාරණයක් ගැනවත් අහන්න එපා. ඔබ නෑ අසතල නෑ. මම ඒකනේ කියන්නේ ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් එකක් කියන්නේ ඔබතුමා ඒ ආයතන දෙකක් අස්සම් කරන ගිවිසුමක් නෙවෙයි. මේකේ අවසාන ගිවිසුම එන්නේ IMF එකේ බෝඩ් එක අප්‍රූව් කරාට පස්සේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමා නොදන්නද? ඒක බලන්නකෝ ඔබතුමාගේ නූගත්භාවය. මම ඔබතුමාගේ නූගත්භාවය ඔබතුමා මෙතන ඔබතුමා දේශපාලනය කරන්න එපා මෙතන. මතක තියාගන්න. මෙතන දේශපාලනය කරන්න එපා. අද ජනතාව පීඩා ජනතාව විරෝධතාවය දක්වන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට විතරක් නෙමෙයි. ඔබතුමා යන තැන්වලත් ඔබතුමාට ඌ කියනවා. ඒ හින්දා මතක තියාගන්න මේ නොදන්න දේවල් කතා කරන්න එපා. නොදන්න දේවල් කතා කරන්න එපා. ඒ හින්දා ඔබතුමාත් ඔබතුමාලා සමහර විට මම දැක්කා උදේ මන්ත්‍රීවරයෙක් කියනවා. අද මම ප්‍රශ්නකට උත්තරේ දෙද්දි ඔබතුමාලගේ ආණ්ඩුව ගත්ත පියවරයන් පිළිබඳව එදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු වෙලා දැනගෙන හිටියේ නැහැ කියලා. බොහෝ දුරට මුජිබර් රහමාන් මන්ත්‍රීතුමාටත් ඒ තත්ත්වයේ ආණ්ඩුව තුල තියෙන්නේ නැති. මම මේ ඔබතුමාත් එක්ක විවාදයකට එනවා නෙවෙයි. ඒ හින්දා මේ කරු මං කියවනේ කරුණු නොදැන දකරුණු දන්න වාසයේ සිටීමත් බරපතල අපරාධයක් වගේම කරුණු දැන එම කරුණු විකෘති කළ ප්‍රකාශ කිරීමත් බරපතල අපරාධයක්. එයින්ද අපි දේශපාලනය කිරීම නවත්තුමු මේ කෙටි කාලේ. අපි මේ දේශපාලනය කිරීම මේ පාර්ලිමේන්තුව ඇතුලේ නවත්තුමු. අපි මේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමු. මම දන්නවා ඔබතුමාලගේ බහුතරයක් ඒ වෙනුවෙන් වගකීමෙන් කටයුතු කළා තියෙනවා විපක්ෂය. මම ඒකට ඒ අවශ්‍ය ගෞරවය විපක්ෂයට ලබා දෙනවා. මොන විවේචනයක් එල්ල කරත් මේ කරන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් විපක්ෂය ලබා දෙන සහයෝගය අපි අගය කරනවා. ඒක අපි බැහැර කරන්න සූදානම් නැහැ. ඔබතුමාලා දන්නවා මේ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියන එක. ඒ හින්දා අපි විශේෂයෙන්ම තව මිනිත්තු කීයක් තියෙනවද ගරු සභාපතිනි?
ඔබතුමා කාලේ නැ අවසන්.
විශේෂයෙන්ම අපි මේ වැඩසටහන ක්‍රියාත්මක වීම තුළින් ඇතිවන ස්ථායීකරණය ඊළඟට විශේෂයෙන්ම මම මිනිත්තු දෙකක් දෙන මම අවසන් කරනවා. අපේ ණය හිමියන් සමග සකන සාකච්ඡා පිළිබඳව මම මේ සභාව දැනුවත් කරන්න ඕනේ. අපි ඔක්තෝබර් මාසේ 14 වෙනිදා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සැසිය තුල පළවෙනි වරට අපි අපේ ණය හිමියන් දැනුවත් කිරීම කරා ද්විපාර්ෂික ණය හිමියන්. ඒ වගේම පසුගිය බ්‍රහස්පතින්දා දෙවනි සාකච්ඡාවට පැවැත්තුවා. ඒ වගේම අපි ලබන එළඹෙන 17 වෙනිදා තුන්වෙනි සාකච්ඡාවට පැවැත්වීමට නියමිතව තියෙනවා. ඊළඟට මේ වෙනුවෙන් චීනය, ඉන්දියාව, ජපානය ඇතුළු රටවල් ඔවුන්ගේ සහභාගිත්වය දක්වුවා. ඔවුන්ට අවශ්‍ය පැහැදිලි කර ගැනීම වෙනුවෙන් තවදුරටත් තොරතුරු අවශ්‍යයි කියනක ඔවුන් පැවසුවා. ඒ අවශ්‍ය තොරතුරු පිළිබඳවත් මේ වෙනකොට රජයේ නිලධාරීන්ට දැනුවත් වීම සිදු කළා තියෙනවා. ඒක මහා බැංකුවත් එවැගේම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ වෙනුවෙන් කැප වෙලා කටයුතු කරනවා. එයින්ද සෑම ණය හිමියෙක්ම මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ප්‍රකෘතිමත් කිරීමට අවශ්‍ය වැඩසටහනට සහයෝගය ලබා දීමට පොරොන්දු වෙලා අද මේ වෙනකොට වැඩ කටයුතු සිදු වෙමින් පවතින. හැබැයි අපි කොතෙක් දුරට ඉක්මනින් මේ අවශ්‍ය ෆයිනෑන්ෂියල් ඇෂුරන්සස් අපිට ලැබෙනවද කියන එක පිළිබඳව අපි අවධානයෙන් ඉන්නවා. ඒ වෙනුවෙන් තමයි අපි කටයුතු කරන්නේ. එහෙනම් අපිට අවශ්‍යයි මේ අධ්‍යක්ෂ මණ්ඩල එකගතාවේ අනුමැතිය. ඒ වෙනුවෙන් රජයත් නිලධාරීනුත් කැප වෙලා කටයුතු කරනවා කියන කාරණේ කියන්නේ කිසිම රටක් එහෙම නැත්නම් කිසිම නැහැ හිමියේ ශ්‍රී ලංකාවට පිටුපෑමට අවශ්‍යතාවයක් පිටුපෑම සඳහා කටයුතු කරන්නේ නැහැ කියන එක ඉතා පැහැදිලිව ඔවුන්ගේ සාකච්ඡාවන් තුළ පැවතුණා. ඒින්ද ඔවුන්ට අවශ්‍ය තොරතුරු අපි කඩිනමින් ලබා දෙනවා. පැහැදිලි කර ගැනීම වෙනුවෙන් අපේ සක්‍රීය සම්බන්ධතාවය සහ දායකත්වය ලබා දෙනවා. මේ තුළින් අපි බලාපොරොත්තු වෙනවා මේ අවශ්‍ය ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් වැඩපිළිවෙල වෙනුවෙන් සහ අනාගත ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් ගමන් කිරීමේ වැඩසටහනට ඇතුළත් වෙන්න. බොහොම
ස්තුතියි. ස්තුතිවන්ත වෙනවා ගරු අමාත්‍යතුමාට. අද දිනේ න්‍යාය පත්‍රයේ විෂයාංක 1 නියමය අනුමත කිරීමට සභාව එකඟද?
ආයි.
අංක 2 සභාව එකඟද?
ආයි.
අංක 3 සභාව එකඟද?
ආයි.
අංක 4 සභාව එකඟද?
ආයි.
අංක 5 සභාව එකඟද?
ආයි.
අංක 6 සභාව එකඟද?
ආයි.
අංක 7 සභාව එකඟද? සභාව කල්තැබීම ගරු සභානායකතුමා.
ගරු මුලසන් රුඩ සභාපතිතුමනි, පාර්ලිමේන්තුව 2022 නොවැම්බර් මාස 10 බ්‍රහස්පතින්දා දින පෙරවරු 9:30 දක්වා කල්තැබිය යුතුයි යෝජනා කරනවා.
මීට කල්තබන අවස්ථාවේ ප්‍රශ්න ගරු වඩුවෙල් සුරේෂ් මන්ත්‍රීතුමා.
මොස්තතිමේ ගරු ප්‍රණයමතුමා, මම ආනව ප්‍රශ්න ආනවතුමා.
ප්‍රශ්නය කියවන්න ගරු මන්තුමා.
විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පළාතේ බදුල්ල බණ්ඩාරවල කැපටිපොළ ඩිපෝවලෙන් එදලා ගරු ඇමතුමා, මේ වතුසා දුෂ්කර ගම්මාලට යන බස් ටික, ඒකනේ B-grade D-grade බස් ටික සම්පූර්ණයෙන් මාස 6ක් 7ක් විතර නවතලා තියෙන්නේ ඇමතුමා. අපිට දන්නවා ඩීසල් ප්‍රශ්න තිබුණා, අපි කල්පනා කරා. නමුත් නැවත ආපු මේ බදුල්ල හාලිය රොසට් එක, බදුල්ල මඩුසීම කොකාකල බස් එක, ඒ වගේම රොක්කතෙන්න රොසට්, ඒ වගේම දෙමෝදර වේවල ඉන්න බස් එක, ඕදම්බ බස් එක, ඒ වගේ නායපැද්ද, ඒ වගේ නාවිල ගවරගල නේපිර වගේ බස් වලස එක්කිරියම ටිකතන ළමයි බස් ටිකත්. මේක කර එමුතුමා ප්‍රශ්න මොකද කියලා කිව්වනම් මේ බස් එක බස් විතරයි ඒ පාරවලින් දුවන්නේ. ඒ බස් වලින් ළමයි ඉතින් බ්‍රේක් ඩවුන් එක තියෙනවා 127 38 47 ඒ වගේ බස් වෙනවා. ඔක්කොම ළමයි ටික එන්න ඕන ඕලෙවල් ඒලෙවල් තියෙන බණ්ඩාර නගරේ බදුල නගරේ තමයි තියෙන්නේ. ඒතර මේ පාසල් ළමයි 549 මේ මාස පහම මාස 6ම එබ්සන් මාස පහම ළමයි 549 එබ්සන් වෙලා තියෙනවා මේ බස් නැති එකම බස් කර දුෂ්කර ප්‍රදේශයේ යනකොට. ඒ වගේම ලෙඩුත් ඒ වගේම මේ බබාම්බෙන්නේ අම්මලාගේ ප්‍රශ්නය, ඒ වගේම නගරයට ඇවිල්ලා වැඩ කරන යන එදාද වැඩ කරන කණ්ඩායමත් ජොබ් වලට යන කණ්ඩායමත් ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔතන දාන මේ දවස්වල ආර්ථික ප්‍රශ්නත් එක්ක ජොබ්වත් නැ, පාසලටත් එන්නේ විදියක් නැ, රෝල්ට එන්නේ විදියකුත් නැ. ඩිග්‍රේඩ් බස් ටික මම කතා කරන මම ඩිපෝට් ගිහලා හුඟක් අපි සාකච්ඡා කරා, ඒ වගේම දිස්ත්‍රික් සංවර්ධන කමිටියත් සාකච්ඡා කරා. මම බොහොම අමාරු ඉල්ලීමක් කරලා බැලුවා. ඒ වුණාට එක එක හේතු කියලා ටයර් නැහැ කියනවා, නැත්නම් ඩීසල් ප්‍රශ්නේ කියලා, නැත්නම් සමහර බස් කියනවා ඒ ගමේ ඉන්නේ ඩ්‍රයිවර් නැත්නම් ඒ බස් ඒ ගමට යන්නේ නැහැ. දැන් ගවර්කල නාවිල ප්‍රදේශයේ ඔක්කොම මේ සියලුම බදුලි දිස්ත්‍රික්කයේ මේ බස් ටික මම කියපු ටික ගරමුතුවා වත්තසා ගම දෙකම එකතු වෙච්ච එක. ඒ වගේම දමිල් ළමයි සිංහල ළමයි දෙන්න දෙගොල්ලොටම ඉස්කෝලේ නිදියක් නැහැ. ජනතාවත් ඒ විදිහටම වත්තත් නගරත් එකතු වෙච්ච ප්‍රදේශයේ මේ ටික ඔක්කොම. ඒ නිසා මේ ලොකු අපහසුතාවකට පත් වෙලා තියෙන්නේ ඇමතුමා. ආර්ථික පැත්තෙත් අමාරු වෙట్లా තියෙන්නේ. ළමයින්ගේ අධ්‍යාපන හොඳට ඉගෙන ගන්න ආපු ළමයි පහුගිය දවස්වල ඔබතුමා දන්නවා GCO level, ඒ වගේම scholarship එකෙන් ඔක්කොම best results ගත්තේ මේ දුෂ්කර ප්‍රදේශයේ ළමයි. දුෂ්කර ප්‍රදේශයේ ළමයි තෙල්බද්ද ළමයි තමයි බෙස්ට් රිසල්ට් ගත්තේ ලංකාවේ දෙවෙනියාවයි. නමුත් මේ ළමයින්ට පාසලට දෙන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා අමතුමා.
අ
මුලස්නාඩු ගරු මන්ත්‍රීතුමනි, ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයට පිළිතුරු ලෙස පළවෙනි මාර්ගය බදුල්ල රෝස්බෙරි පිටමාරුව බස් රථය, මේකේ රියදුරු ප්‍රශ්නයක් නිසා මේ මාර්ගයේ බස් රථය නැවතිලා තිබෙන්නේ. බදුල්ල ඇකිරිය මැටිගහ තැන්න මේකේ පාර විධිමත් පරිදි, ඒ කියන්නේ පාරේ අවදානම් සහිත තත්ත්වේ නිසා මේ මාර්ගයෙන් ධාවනයෙන් ඉවත් කරලා තිබෙනවා. එතකොට දෙමෝදර බස් රථය රියදුරු හිගේ නිසා ධාවනය වෙන්නේ නැහැ. ස්ප්‍රින් වැලි මේබල් බස් රථය බස් රථ දෙකක් ධාවනය වෙන්න නියමිත තුන රියදුරු ක්‍රමති වීම හේතුවෙන් බස් රථයක් ධාවනයෙන් ඉවත් කර ඇත. එවැගේම සිදු නායම හේතුවෙන් ඊට කිලෝමීටර් 3ක් පමණ මෙහා පුදුමලේ දක්වා ධාවනය වේ. උඩුනුවර උඩුවර නව බස් රථයක් ධාවනය වේ. නව බස් රථය තව බස් රථයක් ඉල්ලා තිබෙනවා. හපුතලේ දඹතැන්න බණ්ඩාර එළිය බස් රථ දෙකක් ධාවනය වෙනවා. එවැගේම ඔහිය උඩුවේරිය බස් රථයක් ධාවනය වෙනවා. සරානියා කීන කැලේ බස් රථයේ බස් රථ රියදුරු හිගේ හේතුවෙන් බස් රථයේ ධාවනය නොවේ. බදුල්ල කන්දගෙදර බස් රථය මගින් උදේ දහවල් අවශ්‍ය සේවා ගමන්වාර ආවරණය කෙරේ. හාලියල රොසප් බස් රථයේ ධාවනය නොවේ. කොස්ලන්ද මීරිය බැද්ද පූණගල බස් රථ මාර්ගයේ කොස්ලන්ද පූණගල බස් රථ දෙකක් ධාවනය වේ. හතර ප්‍රශ්නය අදාළ ඔව්, පහ ඔව්, හය ඔව්. දැනට හත්වෙනි ප්‍රශ්නේ ලංකා ගමනාගමන මණ්ඩලය මගින් බස් රථ 500ක් ඇනවුම් කර ඇත. ඉන් බස් රථ 50ක් පේමන විට දිවෙනට ළඟා වී ඇති අතර අදාළ බස් රථ ධාවනය කළ වහාම ඉහත බස් මාර්ගවල නැවත කඩනමින් ධාවනය කිරීමට අවශ්‍ය පියවර ගන්න ගැනීමට නියමිතය. දැනට පවතින රියදුරු පුරප්පාඩු කඩනමින් පිරීමට කටයුතු කරන ලැබේ. අටවෙනි ප්‍රශ්නය අදාළ නොවේ. ගරු මන්ත්‍රීතුමනි, මං හිතන්නේ ඔබතුමා මාර්ග 10ක් පිළිබඳව ප්‍රශ්න ඉදිරිපත් කරලා තිබුණා. මේකෙන් රියදුරු කොන්දොස්වල නොමැතිවීමත්, බස් රථවල නොමැතිවීමත්, ඒ වගේම මාර්ගවල බස් රථයක් ධාවනය කිරීමට නොහැකි වීම කියන ප්‍රශ්න මත තමයි මේ විධිමත් සේවය ලබා දීලා නැත්තේ. විශේෂයෙන්ම ඔබතුමා සඳහන් කරපු කරුණු ඉතාමත් නිවැරදි. අද මං හිතන්නේ පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍යම කරුණක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ඕන ගෙදරක මාසික වියදමින් අද විශාල ප්‍රමාණයක් ආහාර පාන වලට, සෞඛ්‍ය වලට, අධ්‍යාපනයට වගේම පොදු ප්‍රවාහනයටත් වැය කරනවා. ඉතින් පෞද්ගලික ප්‍රවාහනය භාවිතා කරන්න සිද්ධ වුණොත් ඒ වැය කරන්න සිද්ධ වෙන මුදල තවත් වැඩි වෙනවා. ඉතින් එම නිසා පොදු ප්‍රවාහනය අද අත්‍යවශ්‍යම කරුණක් බවට විශේෂින්ම පත් වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂින්ම මං හිතන්නේ මේ පාර්ලිමේන්තුව තුලත් මං අවස්ථා ගණනාවකදීම මේ පිළිබඳව කරුණු සඳහන් කරලා තිබෙනවා. අද පොදුවේ අපේ රටේ ආර්ථික ප්‍රශ්නය ඇතිවීමටත් ප්‍රධානතම වශයෙන්ම බලපාන්නේ ප්‍රවාහනයේ ඇතිවුණු ඒ අසතුටුදායක තත්ත්වය. විශේෂයෙන්ම අපේ රටේ ළංගම සේවය විධිමත් පරිදි තිබුණා, ඊට පස්සේ පෞද්ගලීකරණය කිරීම නරකයි කියන එක නෙමෙයි. නමුත් 1978 මේ පෞද්ගලීකරපු කරපු ක්‍රමය දැවැන්ත ප්‍රවාහන ප්‍රශ්නයකට මුල පුරලත් වෙනවා. ඒ කියන්නේ ලෝකයේ කොහෙවත් රටක එක බස් හිමියෙකුට ප්‍රවාහනය යෙදෙන්න බෑ. අද 80%ක්ම එක බස් එකක් තිබෙන බස් හිමියෝ තමයි පෞද්ගලික බස් ප්‍රවාහන සේවය යෙදෙන්නේ. ඉතින් බස් දෙකක් තුනක් හතරක් පහක් තිබෙන බස් හිමියෝ 20%ක් විතර ඉන්නේ. ඉතින් එම නිසා තමයි විධිමත් පරිදි ධාවනය වුණු ළංගමත් මේ පෞද්ගලික අංශයේ පැමිණි අවිධිමත් පරිදි පැමිණීම නිසා තමයි අද ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම කඩාවැටෙන තත්ත්වයකට පත් වෙලා තිබෙන්නේ. ඉතින් මේක සමස්තයක් ඉදිරි අපි දැන් මේ ඔබතුමා අහපු මාර්ගවලට අපි කොච්චර බස් ලබා දුන්නා, කොච්චර රියදුරු කොන්දොස්තරු අපි ලබා දුන්නා, මේ පොදු ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්නේ නැති තාක් කල් මේ අලුතෙන් ලබා දෙන බස් එක කැඩුනෙන් පස්සේ බස් එක යන හිටි. මේ පත් කරන රියදුරන් විශ්‍රාම ගියන් පස්සේ බස් එක නවති. ඉතින් ඒව తాවකාලික විසඳුම්. ඉතින් එම නිසා තමයි විශේෂයෙන්ම පෞද්ගලික බස් සහ ළංගම කියන බස් අපි ඒකාබද්ධ සේවයක් ඇති කරලා මේ බස් සේවය සඳහා නවීන තාක්ෂණය පාවිච්චි කරලා ඒ වගේම මේ බස් සේවය පවත්වාගෙන යාම සඳහා අද ළංගමයට වෙන්න පුළුවන් පෞද්ගලික බස් හිමියන්ට වෙන්න පුළුවන් ඒ ආදායම අද එන්නේ නැහැ අත්ත කතාව. 140%ක්ම මග මේ ආදායම නවතිනවා. ඉතින් ඒකින්ද මේ මුදල් ගෙවලා ටිකට් ගන්න ක්‍රමේ අද නැති කරන්න පුළුවන්. නැති කරලා නවීන තාක්ෂණය පාවිච්චි කරලා ඒ මගියට මුදල් ගෙවන්න අවස්ථාව ලබා දුන්නොත් ඒ අහිමි වෙන සම්පූර්ණ 140ක ආදායම නැවත ළංගමටත් පෞද්ගලික බස් හිමියටත් ලැබෙනවා. ඉතින් එතකොට ඒක දියුණු විය යුතුයි. ඒ වගේම අද අපේ සමස්ත රටම සම්පූර්ණ තොරතුරු තාක්ෂණයේ ආවරණය වෙලා තිබෙන කලාපයක් විදිහට ඉතින් මේ නිසා විධිමත් කාලසටහනකට අනුව මේ බස් ධාවනය වීමේ අවශ්‍යතාවය තිබෙනවා. බස් මගියට පුළුවන්කමක් ලැබෙන්න ඕනේ. මේ GPS යන්ත්‍ර හයි කිරීමෙන් අද ෆෝන් එක හරහා බස් එක කොහෙද තියෙන්නේ කාලසටහන දැනගන්න තමන් ඉන්න බස් නැවතුම් වලට බස් එකෙන් කොච්චරලා යනවද කියලා බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්න ඕනේ. ඉතින් මේ නිසා මෙවැනි ප්‍රතිසංස්කරණ ගණනාවක් අවශ්‍යයි මේ සමස්ත ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම සඳහා. ඉතින් ඒ වෙනුවෙන් විශේෂම රජයන් වල දේශපාලඥයන්ගේ නිලධාරීන්ගේ වෘත්තීය සමිතිවල මේ සෑම කෙනෙකුගේම සහයෝගය අවශ්‍යයි. ඉතින් ඒ සහයෝගය ලබා ගැනීම තමයි අද අභියෝගයක් බවට විශේෂයෙන්ම පත් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ සහයෝගය ලබා ගැනීමකින් තොරව මොනම ආකාරයකටවත් අපි මේ ඔබතුමාලා පාර්ලිමේන්තුවේ අහන ප්‍රශ්න වලට මේ වගේ උත්තර දෙයි. නමුත් ප්‍රායෝගිකව මහ පොළොවේ බස් එකක් මගියට ලැබෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත කතාව. ඉතින් ඒකින්ද ඔබතුමා මේ ඉදිරිපත් කරපු ප්‍රශ්න ඉතාම සාධාරණයි. අද මාර්ග වර්ග දෙකක් තිබෙනවා. එකක් පෞද්ගලික සහ ළංගම කියන බස් රථ වර්ග දෙකම ධාවනය වෙන පාරවල්. නමුත් මේ ඔබතුමාගේ මාර්ග 10න් 6ක්ම CTB බස් විතරයි ධාවනය වෙන්නේ. ඉතින් ඒ CTB බස් විතරක් ධාවනය වෙන මාර්ගයක ඒ බස් රථයේ නොමැති වුණාම සම්පූර්ණයෙන්ම ඔබතුමා කියන ප්‍රශ්නේ ඇත්ත. දරුවන්ට පාසල් යන්න බෑ. ඒ පැත්තේ මමත් වැලිමඩ ප්‍රදේශයේ පාසලක සේවය කළේ මම දන්නවා මේ කියන සීලුම් ප්‍රදේශයේ පාරවල් ඒ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට විශාල බාධාවක් නැති වෙනවා. ඉතින් මේ නිසා දැවැන්ත ප්‍රශ්න ගණනාවකටම සමාජ ප්‍රශ්න ගණනාවකටම මේ ප්‍රශ්න නිසා අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා අපි හැකිතාක් දුරට උත්සාහ කරන්නේ වර්තමානයේ විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමත් ඉන්දියානු රජය සමගත් සාකච්ඡා කරලා තිබෙනවා ඉන්දියානු රජය මගින් මේ බස් රථ සහ ඒ වගේම දුම්රිය සේවය සඳහාත් අවශ්‍ය කරන ඒ ප්‍රාග්ධනය ලබා දීමට එකඟතාවය පළ කරලා තිබෙනවා. ඉතින් එක් පැත්තකින් එවැනි ණය පහසුකම් සහ මූල්‍ය පහසුකම් ලබාගෙන මේ පිළිබඳව අවශ්‍ය ඒ ප්‍රාග්ධන යොදවලා අවශ්‍ය භෞතික සම්පත් යොදවනවා වගේම ඒ ලබා දෙන බස් රථ වලින් හොඳ කළමනාකරණයක් ඇති කරගෙන වැඩි ප්‍රමාණයක් බස් ධාවනය කිරීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. අද එක් පැත්තකින් බස් රථ අවශ්‍ය නැහැ. ඒකට හේතුව දැන් තිබෙන බස් රථයක් සාමාන්‍යයෙන් දවසකට කිලෝමීටර් 200ක් විතර එක බස් එකක් දුවන්න ඕනේ. නමුත් මේ තිබෙන බස් රථ දවසකට කිලෝමීටර් 60 70යි දුවන්නේ. ඉතින් එතකොට මේ තිබෙන බස් රථ ප්‍රමාණය තව වැඩි කළොත් දැන් තියෙන බස් රථ 20,000 වගේ බස් රථ 40,000ක් තියෙනවා හා සමාන සේවයක් ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද අපි මේ වෙලාවේ මම පෞද්ගලිකව දකින්නේ අලුතෙන් බස් රථ ගෙනහලා සල්ලි වියදම් කරලා මේ ආර්ථික අපහසුතාවයක් තිබෙන වෙලාවේ මේ බස් රථ ඇනේ වැඩි කිරීමේ ප්‍රායෝගික කොහෙත්ම අවශ්‍යතාවයක් නැහැ. නවීන තාක්ෂණය හා කළමනාකාරීත්වය මේකට අපි පාවිච්චි කරලා දැනට තිබෙන බස් රථ ප්‍රමාණය වැඩිපුර දුවා ගැනීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය කටයුතු කිරීමකින් තොරව මේ ප්‍රශ්නේ සඳහා ස්ථිරසාර විසඳුමක් මොනම ආකාරයකටවත් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් අද ඉන්ධන පරිභෝජනය ගත්තත් අපි දන්නවා සම්පූර්ණයෙන්ම 20%ක් විතර තමයි පොදු ප්‍රවාහනයට යොදවන්නේ. ඉතුරු 80%ම අනෙකුත් පෞද්ගලික වාහන සහ අනෙකුත් කර්මාන්ත යනාදී වශයෙන් ඒවට තමයි යොදවන්නේ. ඉතින් මේ නිසා මේ 120ක් යොදවලත් සමස්ත මගේ ප්‍රමාණය 150ක් ධාවනය කරනවා. එතකොට ඉතුරු 80%ම ඉන්ධන වැය කරලා ඒ පෞද්ගලික වාහන වලින් වැය කරන්නේ අර පොදු ප්‍රවාහනයේට යන මගේ ප්‍රමාණයමයි. ඉතින් එතකොට මේකෙන්ම තේරෙනවා ඉන්ධන සඳහා කොච්චර මුදලක් අපි වැය කරනවද මේ පෞද්ගලික ප්‍රවාහනය වෙනුවෙන් කියලා. ඉතින් එම නිසා මම ඒකයි මුලින් සඳහන් කළේ අපේ රටේ තිබෙන්නේ මේ ආර්ථික ප්‍රශ්නයත් අද ඉන්ධන ප්‍රශ්නේ අපි දන්නවා මාසෙකට ඩොලර් මිලියන් 400ක් 500ක් විතර වැය කරන්න සිද්ධ වෙනවා ඉන්ධන පරිභෝජනය වෙනුවෙන්. ඉතින් අපේ පෞද්ගලික ප්‍රවාහනය අඩු කරලා පොදු ප්‍රවාහනය ශක්තිමත් කළොත් අනිවාර්යෙන්ම ඉන්ධන සඳහාත් වැයවන මුදල අවුරුද්දකට ඩොලර් බිලියන් 1.5ක් 2ක් අපට ඉතුරු කරගන්න අනිවාර්යෙන්ම පුළුවන්කමක් ලැබෙනවා. මේක තමයි පොදු ප්‍රවාහනය නිසා ආර්ථික වශයෙන් තිබෙන தත්ත්වය. ඉතින් අපේ අනිවාර්යෙන්ම අරමුණ වෙන්න ඕනේ මේ தත්ත්වය අවබෝධ කරගෙන කෙසේ හෝ මේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තමයි විශේෂයෙන්ම කටයුතු කළ යුතුවන්නේ. ඉතින් ඒ වගේම මේක අවස්ථාවක් කරගන්නවා විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපි පසුගිය කාල සීමාව තුළදී වර්තමානයේදී තවමත් පොදු ප්‍රවාහනය සඳහා භාවිතා කරන බස් රථවලට ඉන්ධන ප්‍රමාණය වැඩිවීමක් සිද්ධ වෙලා නැහැ. ඒ වගේම තීරෝද රථ සඳහා ඉන්ධන ලබා දෙන ප්‍රමාණය විශේෂ මිදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගය බස්නාහිර පළාතින් අද ආරම්භ කරලා තිබෙනවා. විශේෂම තීරෝද රථ සඳහා සතියකට 1 ලීටරයි ලීටර 5යි ලබා දුන්නේ. මේ වන විට පොලිසිය මගින් ලියාපදිංචිලා තිබෙන වාහන 16,000කටත් ඒ වගේම බස්නාහිර පළාත් මාර්ගස්ස ප්‍රවාහන අධිකාරී ලියාපදිංචි වුණු 8,000කටත් සතියකට ලීටර 5ක් බැගින් ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර 10 දක්වා වැඩි කරලා තිබෙනවා. ඒ අනුව මේ වන විට 20,000කට ආසන්න තීරෝද රථ ප්‍රමාණයක් බස්නාහිර පළාත් මාර්ගස්ස ප්‍රවාහන අධිකාරී ලියාපදිංචි කිරීමට කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම පාසල් සේවා සහ තීරෝද රථ සේවා සඳහා විශේෂයෙන්ම පළාත් අධිකාරීන්වල ලියාපදිංචි කිරීමේ කටයුත්ත අපි සිදු කරලා ඛනිජ තෙල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරලා පාසල් බස් රථ සඳහා කාර්යාල සේවා බස් රථ සඳහා ඉතුරු පළාත්වල තීරෝද රථ සඳහා පෞද්ගලික බස් රථ සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ විදිහට පළාත් සියලුම මාර්ගස් ප්‍රවාහන අධිකාරීන් සමග අපි ඒකාබද්ධ වෙලා ලියාපදිංචි කරලා නියාමනයක් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගත් ගෙන තිබෙනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඉතින් ඒ සෑම දෙයකින්ම පොදු ප්‍රවාහනය ශක්තිමත් වෙන්නේ පෞද්ගලික ප්‍රවාහනය නෙමෙයි. ඉතින් මේ නිසා රජයක් විදිහට ප්‍රතිපත්තිමය වශයෙන් පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා සෑම ආකාරයකින්ම ඉහළම ප්‍රමුඛතාවය අනිවාර්යයෙන්ම ලබා දීමට කටයුතු කළ යුතුව තිබෙනවා. ඉතින් ඒ කාර්යභාරය තමයි වර්තමානයේ වන විටත් විශේෂයෙන්ම අපි ඉදිරිපත් කරමින් තිබෙන්නේ. එම නිසා විශේෂයෙන්ම ඔබතුමා ඒ අසන ලද ප්‍රශ්නයට මේ වන විටත් බස් රථ 50කට ආසන්න ප්‍රමාණයක් දැනට ලංකාවට ලැබිලා තිබෙනවා. තව ප්‍රමාණයක් ලැබීමට නියමිතව තිබෙනවා. ගරු අමාත්‍යතුමා විශේෂයෙන්ම සඳහන් කළා ඒ ඔබතුමාගේ ඒ මාර්ග කීපයකට නව බස් රථ කීපයකුත් යොදවලා ඒ වගේම අවශ්‍ය රියදුරු කොන්දොස්තර ප්‍රමාණය පිළිබඳව අවධානය යොමු කරලා ඒ ඔබතුමා යෝජනා කරපු මාර්ග සඳහා විශේෂ ප්‍රමුඛතාවයක් ලබා දීලා ඒ ප්‍රශ්නේ විසඳීමටත් කටයුතු කරනවා කියන එක ගරු අමාත්‍යතුමා විශේෂයෙන්ම සඳහන් කිරීමට කටයුතු කළා. මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස් යෝජනා මේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරලා මට ඒකට පැහැදිලි කිරීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මා නිහඬ වෙනවා.
ස්තුතිවන්ත වෙනවා ගරු අමාත්‍යතුමනි. පාර්ලිමේන්තුව 2022 සැප්තැම්බර් මාස 10 වෙනි දින පෙරවරු 9:30ට යළි රැස් වෙනවා.